මේ වෙලාව අපි ලබා ගන්නේ ඔයගොල්ලෝ දැන් ඉදිරිපත් වෙලා තියෙන මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා මේ ප්‍රශ්න වලින් හැබැයි මතක තියාගන්න ඕනේ බලාපොරොත්තු වෙන්න ඕනේ අර ඉස්සෙල්ලා කිව්වේ සුතවත් ආරි ශ්‍රාවක ගුණ වැඩි කරන්න ප්‍රශ්න අහනවා මිස බෝධිසත්වයේ කියන ප්‍රශ්න අහන්න එපා. ඒක ඕන තරම් ඔයගොල්ලෝ අපිටත් වැඩිය දන්න. ඒකින් වැඩක් වෙන්නේ නැහැ. අපි අපිට අඩුපාඩුවයි අපි හදා ගන්න ඕනේ. ඒක හින්දා මේ මට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි අද තියෙන ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් පළවෙනි විදිහට අහනවා. උදේට ව්‍යායාම සඳහා ඇවිදීමේදී පියවරක් පාසා අනිත්‍යයයි මෙනෙහි කළමි. මේ භාවනාවක් නොවුනේද කියලා අහනවා. දැන් පියවරක් අඩිය තියෙනකොට සියල්ල අනිත්‍යයි කියලා හිතුවත් නිකන් ඉන්න ගම මේ වෙලාවේ සියල්ල අනිත්‍යයි කියලා හිතුවත් ඒ භාවනාව මේ බණ අහගෙන ඉන්නවට වැඩිය භාවනාවක් බවට හැරෙනවා සියල්ල අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා නම්. හැබැයි භාවනාව මොන භාවනාවද කියලා දැනගන්න ඕනේ. දැන් අපිට ඕනේ සබ්බපාපස්සකරණං වෙන්නයි කුසලස් උපසම්පදා වෙන්නයි සචිත්ත පරියෝධපණං වෙන්නයි. මේක තමයි සචිත්ත පරියෝධපණං වුණොත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක ගුණ තියෙනවා එතෙන්දී. ඒ පුහුණුව තුලින් ලැබෙන්නේ කවදා හරි සීක කියන தත්ත්වය. දැන් සියල්ල අනිත්‍යයි කියන්නේ ධර්මයක්. ඔයගොල්ලන්ට ప్రత్యක්ෂ ධර්මයක් නෙමෙයි. මේ ධර්මයේ ప్రత్యක්ෂයි රහතන් වහන්සේලාට. මේ ධර්මයේ ప్రత్యක්ෂතාවයේ මුලින්ම හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. එතකොට සියල්ල අනිත්‍යයි කියන්නේ ධර්මයක්. දැන් බුදුහාමුදුරුවෝ ගුණ මෙනෙහි කිරීම බුද්ධානුස්සතිය. සියල්ල අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම එහෙනම් මොනවා කියලා දිතයි? ධම්මානුස්සතිය. ධර්මයේ මෙනෙහි කිරීම. තේරුණා නේද? දැන් ඒකත් භාවනාවක්. දැන් කවුරු හරි කියලා ඕම් රාම් කිය කියා සක්මන් කරනවා, ව්‍යායාම කරනවා. ඒකත් භාවනාවක්ද නැද්ද? ඈ? භාවනාවක්. එහෙනම් මොකද ඒක භාවනාවක් වෙන්නේ? ධම්මානුස්සතියද බුද්ධානුස්සතියද සංඝානුස්සතියද අනුස්සති භාව? ඔව්, දේවතානුස්සතිය. දේවතාවන්ගේ ගුණ මෙනෙහි කිරීම. තේරුණානි? නමුත් දැන් මේක කරා කියලා අපි නම් මරණකම් සක්මනුක මරණකම් ව්‍යායාම කරනවා, මරණකම් අඩියක් ගන්නේ සියල්ල අනිත්‍යයි කියලා මෙනෙහි කරලා තියෙනවා. එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි. මොකද හේතුව? හේතුව හොයාගන්න දැනගන්න ඕනේ. නැත්නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා කවුරු හරි කිව්වම නෑ, ඔයගොල්ලන්ට රැවටෙන්නේ නැහැ. දැන් එහෙම රැවටෙන කෙනෙක් නෙවෙයිනේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. මෙන්න මේකයි මං ගල යුත්තේ කියලා දන්නවා. තේරුණාද? කවුරු හරි කිව්වේ පළියට කරන්නේ නැහැ ඒක. ඔව්, ඒකේ ඉවරයක් නෑ. උපරිමයේ වෙයි ඕන නම් නීවරණ යටපත් වෙයි. සචිත්ත පරියෝධපණ වෙන්නේ. තේරුණානි? අරහං අරහං කියලත් මෙනෙහි කරමින් ඇවිදින්න පුළුවා. සියලු සත්ත්වය සුවපත් වේවා කියලා මෙනෙහි කරලත් ඇවිදින්න පුළුවා. තේරුණානි? එතකොට ජේසුස් වහන්සේ ගැන මෙනෙහි කරලා ඇවිදින්නත් පුළුවන්. සිව දෙවියන්ගේ ගුණ මෙනෙහි කරලා ඇවිදින්නත් පුළුවන් මිනිස්යන්ට. විෂ්ණු දෙවියන්ගේ ගුණ මෙනෙහි කරලා ඇවිදින්නත් පුළුවන්. මේ ඔක්කොම මොනවද? භාවනා. ඒ ඔක්කොම භාවනා. සියල්ල අනිත්‍යයි කියලා මෙනෙහි කරලා ඇවිදින්නත් පුළුවන්. ඒකත් භාවනාවක්. මේ භාවනාව හැබැයි වෙනසක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මෙනෙහි කරලා කරන භාවනාව. මේ මෙනෙහි කරාට අනිත්‍ය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. අනිත්‍යයට මනෝ රූපයක් හැදිලා මනෝ විකාරයක් හැදෙන්න පුළුවන් පස්සේ. තේරුණා නේද? ඒ මනෝ විකාරයම තමයි සමත නිමිත්ත කියන්නේ. මේ මනෝ විකාරය තමයි සමත නිමිත්ත කියන්නේ. මනසෙන් හදන විකාරය. තේරුණා නේද? ඒක තුල සත්‍ය නැහැ. සචිත්ත පරියෝධ පණන් වෙන්න කියන්නේ ඒකයි. දැන් මේ ප්‍රශ්නේ අහපු එක්කෙනා මේක භාවනාවක්ද කියන එකට උත්තරේ ඔව්. ශ්‍රුතවත් ආර ශ්‍රාවකේ හැමදාම කරන්න ඕනේ භාවනාවක්ද කියලා ඇහුවොත් නෑ. තේරණානේ මෙයා හරව ගන්න ඕනේ ඔය කියපු සක්මනට. නමුත් දැන් සක්මන් භාවනාවේදී වම් කකුල පොළවේ වදින එක ගැන අවධානය දෙනවා, දකුණු කකුල පොළව අවධානය දෙනවා. ඒ අවධානයේ ඉන්නකොට ඒ මොහොතේ ඒ වර්තමානයේ දැනෙන කයට යෙදි කිසිතක් නේද සතියක් නේද අහුවේ. දැන් සියල්ල අනිත්‍යයි කියන තැන කායනුපස්සනාවක් නැහැ, වේදනානුපස්සනාවක් නැහැ, චිත්තානුපස්සනාවක් නැහැ, ධම්මානුපස්සනාවක් නැති හින්දා සතිපට්ඨානෙට වැටෙන්නේ. තේරෙනවද? ඒකින් හින්දා මෙච්චර කල් මේක භාවනා කරපු දෙනා දැන් ඉඳලා සක්මන් කරන්න පටන් ගන්න හරියට වර්තමානය අල්ල ගන්න බලන්න එයාට අල්ල ගන්න ලේසි. නවකෙකුට වැඩි. ඇයි? හිත එක්තෙන් කරන්න ව්‍යායාමයෙන් වැඩක් කරලා තිය. පුහුණුවක් අරන් තිනවා. ඒක තමයි ඒකට කරන්න තියෙන මේ උත්තරයක් දෙන්න පුළුවන් එහෙමයි. දිගේ එකක් එක පස්සේ බලමු. මේ ප්‍රශ්නේ කොට අහනවා. බිමට අඩිය තබන විටදී ආස්වාස පාස්වාස ගැන සිහියෙන් මෙනෙහි කළ යුතුද? මේපා මේකෙන් දියුණු කරන්න බෑ ඔයගොල්ලන්ට. සතියක් දියුණු කරන්න බෑ. දියුණු කරන්න පුළුවන් බොහොම සීමිත දුරයි. දැන් මේකෙදී අපිට ඕනේ, බුදුහාමරන්ට ඕනේ වර්තමානයේට සතිය ගෙනියන්න විතරයි. ඒ වර්තමානියක් අහුවෙන්න බෑ කයේ දෙතනක. එක මොහොතේ කයේ දෙතනක වර්තමානියක් අහුවෙන්න බෑ. ස්ථාන දෙකක් අහුවෙනවන, එකක් අතීතයේ එකක් වර්තමානයේ. ඒ හින්දා මේ වැඩේ පුරුදු කරා කියලා ඔයගොල්ලන්ට සත්‍යත්ව පරියෝධ පණන් වෙන්න බෑ. තේරුණානේ? මේක දියුණු වෙන්න ඕන නම් ඒ වගේ විකාර කරන්න බෑ. එකක් කරන්න. දැනුම් දෙකක් එනවා නම් දැනුම් දෙක අරමුණු දෙකක්, අරමුණු දෙක එක සැරේ එන්න බෑ. අරමුණු දෙක එන්නේ එකක් අතීතේ අනික වර්තමානයේ. එහෙනම් වහාම අනික් කයේ දැනෙන ඒවා ගැන දැනුවට කමන්නේ. හුස්ම ගැනද භාවනා කරනකොට ආනාපාන සති භාවනාව කරපු අය, ටිකක් කල් පුරුදු කරපු අය සක්මන් කර කර ඉන්නවා නම් සක්මන් කරනකොට ආනාපාන සතිය දැනේවි. දැනුණා කියලා ඒ තෙන්දියා ඒක ගැන අරමුණු කරන්න එපා. පාද ගැනම අරමුණේ යන්න හේතුව තියෙන්නේ. එහෙම ගියේ නැත්නම් එයාට ඉස්සරහට දියුණු වෙන්න බෑ. එක තැනකදී නවතින්න වෙනවා. එතනින් එහාට දියුණු වෙන්නේ නැහැ. මුලදී දියුණු කරගන්න පුළුවන් වෙයි. ඒක සචිත්ත පරිවර්තන බණන් වල අවසාන ගමනක් කරා යන්න, සම්මා දිට්ඨිය කරා යන්න පුළුවන් ක්‍රමයක් නේ. තේරුණා නේද? ඒ දෙකක් කරන්න එපා, එකයි කරන්න. එකක් විතරක් කරන්න. පාද ගැන අවධානයෙන් ඇවිදිනකොට ඒක ගැන විතරක් අවධානය තියන්න වෙනව ගන්න එපා. මෙහෙම අහනවා. ත්‍රි ශික්ෂාව වඩන විට සිතුවිලි නැති තැනක් අසුවන්නේම නැද්ද? ත්‍රි ශික්ෂාව වඩන විට විතරක් නෙවෙයි, දැන් තව ටිකක් බණ කියනකොට සිතුවිලි නැති තැනක් අහුවෙනවා. මොකද ඒක වඩන්න ඕනේ නෑ. තව පොඩ්ඩක් කියලා යනකොට ඔය 10ක් 15ක් යසට පේනවා. ඔහො සිතුවිලි ඔව් සිතුවිලි නැති තැනක් හම්බ වෙලා. ඉතින් ඔබ ත්‍රි ශික්ෂා, සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ නැහැ. මොනවද ඒ කරා බස් එකේ ගියත් එන්නේ. නමුත් ඒක උනා කියලා මෙච්චර කාල පැය කීයක්ද දවසට වෙලා තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ නිදාගෙන ඉන්නේ වෙලාවේ සිතුවිලිදීද? දැන් සිතුවිලි නැතුව අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සේ සිතුවිලි නැතුව අඩුම ගාන අවුරුදු 40ක්වත් ජීවත් වෙන්න බෑ. ඇයි ඊට වැඩි නේ එච්චර කාලයක් නින්ද ගිහිල්ලා තියෙනවද? වෙච්ච සිතේ මොකද්ද? දැන් සිතුවිලි නැති වුණා කියලා සත්‍යක් කියලා එකක් අපි හදා ගන්නවා මිසක් බුදුහාමරණේ සත්‍යක් නැහැ මේක. තේරෙනවනේ? මෙතන ප්‍රතික්ෂා වඩනකොට, කියන්නේ සමත භාවනාවක් වඩනකොට, විදර්ශනා භාවනාවක් වඩනකොට මේක වෙන්න පුළුවන්. සිතුවිලි නැති තැනකට යන්න පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. එකක් භාවනාවට නිදිමතය දෙල්ලා නින්ද ගිහිල්ලා. ඒක කාටත් පොදු දන්නේ දෙයක්. තේරෙනවනේ? හැබැයි භාවනා කරනකොට ඒකත් අපිට හිතේ භාවනාවේ දිනුවා කියලා. ඒක ක්‍රමයක්. ඒකෙන් සිතුවිලි නැති වෙන්න පුළුවන්. නින්ද ගිහිල්ලා. තව විදිහකින් සිතුවිලි නැති වෙන්න පුළුවන් අසංඤ්ඤේ වෙලා. තේරෙනවනේ? සංඥාවක් තෝරගන්න බැරි තත්යකට ගිහිල්ලා. ඒක ආරම්භනකට ගිහිල්ලා. මෙහෙම වුණත් සත්‍යේ නැහැ. එන ත්‍රිත්‍යාව කියන්නේ සම්පූර්ණ විපස්සනාවකට අනුගත එකක්. ඇයි සමත ත්‍රිත්‍යාව කොහොමද එන්නේ? සීල ත්‍රිත්‍යාව සබ්බපාපස්සකරණම් වෙන ගුණේ තියෙන්නේ. සමාධි ත්‍රිත්‍යාව කුසලස්ස උපසම්පදා ගුණේ තිබිය යුතුයි. ඒ ගුණේ ඉන්නවා නෙවෙයි දැන් වෙන්න ඕනේ ඒ ගුණෙන් යන්න ඕනේ මොකේද? ප්‍රඥා ත්‍රිත්‍යාවට සත්‍යත්ව පරියෝධපණ විය යුතුයි. දැන් සතිත්ත්‍ය පරියෝධපණං වෙනකොට ත්‍රිවික්ෂාව වැඩෙනවා. අන්න එතකොට සුතවත් ආරේ ශ්‍රාවක ගුණ තියෙනවා. ඒ තියෙන කොටත් එයාට සිතවිලි නැති දැනකට යන්න පුළුවන්. ඒකට කියන නම විදර්ශනා උපක්ඛිලේශයක්. තේරෙනවද? විදර්ශනා උපක්ඛිලේශයක්. උපක්ඛිලේශ කියන්නේ මොනවද? ඒවා අහලා දැනගෙන තියෙන්න ඕනේ. නැත්නම් නින්ද ගියා රහත් වුණා. නින්ද ගියා සෝවාන් වුණා කියලා මේ අමුබුරු කියලා ඒවා පච්ච කොටාගෙන රට පුරා ඇවිදිනවා. අනික මිනිස්සු බොරු දාන, අමාරු දාන. තේරෙනවද? මේ ධර්මයේ දන්නේ නැතුව කරන විකාර. ඒකින් හින්දා මේවා දැනගන්න ඕනේ. විදර්ශනා උපක්ඛිලේශය සිතුවිලි නැති දැනකට ගිය. මතක තියාගන්න. උපක්ඛිලේශ කියන වචනේ තේරුම ගන්න දැනගන්න ඕනේ. උපක්ඛිලේශය කියන්නේ මෙන්න මේ වගේ එකක්. නැයි යකඩ තියෙනවා. අපි දන්න යකඩ ලෝහයක්. යකඩේ තුලින් හැදෙනවා මලකඩ. මලකඩෙන් කරන්නේ මොකද්ද? යකඩේ විනාශ කරනවා. යකඩේ ලීයක ගහක හැදෙනවද? මලකඩ හැදෙනවද ගහක? නෑ, මලකඩ හැදෙන්නේ යකඩේක විතරයි. එහෙනම් විදර්ශනා උපක්ඛිලේශ හැදෙන්නේ විදර්ශනා භාවනාව තුළ විතරයි. තේරුණා නේද? එතකොට සිතුවිලි නැතුව ගිහිල්ලා ඒ වගේ අදහස් එන එක අසඤ්ඤී වෙනවා කියන්නේ සඤ්ඤාවක් තේරුම් ගන්න පුළුවන් වුණා කියන්නේ සතර සතිපට්ඨානෙන් ගිලිහෙන ප්‍රඥා භාවනාව අහෝසි වෙනවා. තේරුණානේ? විදර්ශනාවන් නැතු යනවා. නමුත් මේ සිතුවිලි නැති තැනට සත්‍යයක් කැමති. කැමති හිඳයකට ඇලෙනවා. ඇලෙන්න ඇලෙන්න විදර්ශනාව මරණ. තේරුණානේ? එතකොට මොකවත් දැනෙන්නේ නැති තැන කියන්නේ විදර්ශනා භාවනාවේදී උපක්ඛිලේශයක්. විදර්ශනා භාවනා මරණයක් කියන්නේ. ternary අවසානයේ ඉතුරු වෙන්නේ මොන භාවනාවක් වත් නැතුව නිදාගත්තා වගේ මානසික සුවයකට හැකි ඉක්මනින් ගිය හැකි මිනිත්තු දෙකෙන් තුනෙන් ගිය හැකි ඒකේ ඉඳගෙන ඉඳලා අවසානයේ නිකම්ම මැරෙලා. ternary මුලින් හරියට ත්‍රිවික්ෂා වැඩුවා. දෙවුණු මොකද්ද කරන්නේ? ඒ විදර්ශනා භාවනාවෙන්ම පැන නැග්විජ්ජ උපක්ඛිලේශයේ මලකඩියට අහු වුණා. ඒකින්ද ඒවට අහු වෙන්න එපා. මේක එන්න පුළුවන්. එන්න එනකොට දැනගන්න ඕනේ මොකක් කියලාද මේක? වර හොඳ දෙයක් කියලා නෙවෙයි, වටින දෙයක් කියලා නෙවෙයි. මේක භාවනාව විදර්ශනාව නැති කරන මලකඩියක් කියලා දැනගන්න. එහෙම දැනගත්ත කෙනා දිනනවා. දැනගත්තේ නැති කෙනා මේකට අහු වෙනවා. තමන් කරන භාවනාව විදර්ශනාවෙන් ගලවනවා. ගලවලා ඒකාකාර අරමුණක මිනිත්තු ගානකින් ඒකට ගිය හැකි. කොහේ ඉන්නවා? තේරෙනවද? ඒකත් භවය. ඒක සුත්තවත් ආර ශ්‍රාවකයාගේ ගුණයක් නෙවෙයි. වැඩි එතන ඒ ගුණේ නෙවෙයි. සත්‍යත්ව පරියෝධපණං කියන ගුණේ නෑ එතන. අනික්ව තියෙන්න පුළුවන්. සබවපත් සකන්නං ගුණේ තියෙන්න පුළුවන්. මේ මලකඩිය තුල කුසලස් උපසම්පදා කියන ගුණය තියෙන්න පුළුවන්. සචිත්ත පරියෝධපණං කියන ගුණය අහෝසි කරනවා. ඒක තමයි මලකඩේ කරන්නේ. විදර්ශනා උපක්ඛිලේශ. ඒක මතක තියාගන්න.
සංවාස සිත් සංග වෙනවා කියන්නේ ඒක ඔය අර්ථයේ මොන සිත් සංගලියද?
නෑ සිත හැඟ වෙනවා කියන එක තුල වුණත් මේකට එන්න පුළුවන්. එතකොට හැඟ වෙන්න නෙමෙයි භාවනාව දිනනකොට සිතෙන් නෙමෙයි සතිය මේ හතරෙන් එකක තියෙන්න ඕනේ. දැන් අපි නම් දැන් සක්මන් කරනවා නම් හයේ ඔය කියන පාද ස්පර්ශය අහුවෙන්නම ඕනේ. මේක අහුවෙන්න නෑ නිකන් යනවා කියන්නේ විදර්ශනාව නෙමෙයි. තේරුණානේ? හැබැයි මේ මෙහෙමයි ඒක අහුවෙන්න ඕනේ. අහුවෙනකොට දියුණු වෙනවා නම් වෙන්න ඕනේ. අහුවෙන්නේ නැතිවීමක් නෙමෙයි වෙන්නේ. අරමුණ නැතිවීමක් නෙමෙයි. මතක් වෙන එක නැති වෙන එක නෙමෙයි වෙන්නේ. විදර්ශනාවේ දියුණුව කියන්නේ මතක් වෙන්න පුළුවන් මතක් වෙන පුජ්‍යල භාවයක් වෙන එක. තේරුණානේ? දැන් පාද ස්පර්ශයක් දැනෙනවා දැනෙන කෙනෙක් නැති වෙනවා සතියට අහු වෙනවා විතරයි. ඔන්න ඕකයි විදර්ශනාවේ දියුණුව. අපිට ඕනේ මොකද්ද දැනෙන්නේ නැති වෙන තැනකට යන්න. දැනෙන්නේ නැති යන තැනක සත්‍ය නැහැ. ඒක තියෙන්නේ අසත්‍ය. චතුරාර්ය සත්‍ය දැනෙන්නේ නැති තැනක නැහැ. ඒක මතක තියාගෙන ඉන්න ඕනේ. දැන් මේව නැත්නම් එක එක්කෙනා කියන්නේ අපි භාවනා කරා ওই භාවනා උත්තරලා කියන්නේ ඔය කතාව. අවුරුදු 40 භාවනා කරා ඉඳගත්ත හැටි අපිට මෙලෝ දෙයක් දැනෙන්නේ. වහාම යා ආශ්‍රය කරන එකක් නවත්තන්න. මොකද ආශ්‍රය කරා ඔයගොල්ලන්ට හරිනේ. මොකවත් දැනෙන්නේ නැති මිනිහෙක්ගේ විදාරතර භාවනාව ගැන කතා කරන්නත් එපා. තේරුණානේ? මොකක්වත් හරි දැනෙන්නේ නැති එක විදාරතර භාවනාවක් නෙමෙයි ප්‍රඥා ශික්ෂාවක් නෙමෙයි. සචිත්ත පරියෝධපණක් නෙමෙයි. කුසලස උපසම්පදා කියන ගුණයෙන් අනිත් පැත්තට ගියොත් මොකවත් දැනෙන්නේ නැති එකට යන්න පුළුවන්. ඒක ආසන්න. අසඤ්ඤේ කිව්වට මේ රූපාවචර දෙය අරූපාවචර දෙයන නෙමෙයි මේ. මේවා එවලට දාලා දෙන පොඩි ඔය තණ්හාව කරන උපක්‍රම. එක එක පුජ්‍යලයන් හිර කරන්න මේ විපස්සනාවෙන් ඇදලා දාන්න වෙන පැත්තකට. ඒවට අහුනොත් ඒක හොඳ වෙනවාමයි. හොඳ වුණොත් අනුන්ට ගියෝ ගියෝ ඒක කරනවාමයි. අනුන්ට උගන්නනවා. ternary ඒ ගුරාලට අහු වෙන්නත් එපා. ඒ යහුණා බුදුහාමුදුරන්ට විරුද්ධව. මූලික ධර්මයට විරුද්ධයි. ශ්‍රුතවත් ආර ශ්‍රාවක ගුණ නැහැ. ඒක මතක තියාගන්න. මෙහෙම ගැටලුවක් අහනවා. සක්මන් භාවනා වඩන විට සියලු පව්වලින් මිදී නීවරණ යටපත් වේ. ඒ කියන්නේ දැන් එයා දන්න එකක් විදිහටද කිව්වේ නැත්නම් මේක පිළිගන්න පුළුවන් ධර්මයක් විදිහටද කියන එක ප්‍රශ්නය. සක්මන් භාවනා වඩන විට සියලු පව්වලින් මිදී නීවරණ යටපත් වේ. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය. ඒ කියන්නේ සක්මන් භාවනාව යෙදුණාත් නීවරණයටපත් වෙනවා. සමත ඕන භාවනාවක් කරා නීවරණයටපත් වෙනවා. එහෙනම් භාවනාවක් කියන එකේ තේරුම ගත්ත නීවරණයටපත් වීමේ ප්‍රතිඵලයක් උදාකර ගන්න පුළුවන් ක්‍රියාකාරකමක් කියන එකයි. එතකොට සක්මන් භාවනා නීවරණයටපත් වෙනවා. ඒක සුත්තවත් ආරසාවකේ අනිවාර්යෙන් පිළිගත යුතු ධර්මයක්. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක්. ඒක ප්‍රායෝගිකවත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නම් පුරුදු කිරීම තුල. එතකොට මේ ධර්මයේ ప్రత్యක්ෂ වෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ එක නෙමෙයි. එහෙත් සචිත්ත පරියෝධපණං තත්ත්වයට පත්වන්න පුළුවන්. එහෙත් සචිත්ත පරියෝධපණං තත්ත්වයට පත්වන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට උත්තර දෙකයි තියෙන්නේ. මොකද්ද එකක්? පුළුවන්. අනික මොකද්ද? බෑ කියලා යමෙක් ගත්තොත් එයා සුතවත් ආර ශ්‍රාවකෙන් ගුණෙන් අහක් වෙනවා. කොහොමද අහක් වෙන්නේ? පුළුවන් ද කියන එකට උත්තර දෙකයිනේ තියෙන්නේ. එකක් පුළුවන්. අනික බෑ කියලා උත්තරයක් බෑ කියන මතයක හැදුවොත් බෑ කියන මතයක හිටියොත් එයා අසෘතවත් අන්ධ පෘථග්ජන. මොකද එහෙම වෙන්නේ? ඔව් බුදුහාමුදුරුවෝ දේශනා කර උපදේශ පිළිගන්නේ නැහැ. තමන්ගේ ලොකු කම ලොකුයි. පඬිත කම ලොකුයි. තේරුණානේ? අපි අමාරුවට වෙන්නේ ඔන්න ගිරේට අහුණා වගේ මේ ධර්මයෙන් අහුවේ. ධර්මයේ සර්පයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයි. මේකේ විමුක්තියක් ලැබෙනවා. අය වැරදි හැටි ඇල්ලු පෙහැටි හපා ගන්න. මේ හපා ගන්න එකක් තමයි මේ ප්‍රශ්න. තේරුණානේ? ඒ කියන්නේ මෙතන පුළුවන්ද කියන එක ප්‍රශ්නේ අපිට අපි විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. විසඳන්න පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට මේක පුළුවන්ද බැරිද කියන එක කියන්න වෙන්නේ කවදාහරි ලෝකයාට ඔයගොල්ලෝ බුදු වෙච්ච දවසටයි. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ කවුද? ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. එතකොට ගෞතම බුදුහාමුදුරෝ දේශනා කරපු සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? සක්මන් භාවනාවෙන් ඒකායන මාර්ගය මේකයි සත්‍ය දකින්න. එහෙනම් සක්මන් භාවනාවේ සචිත්ත පරියෝධපනා වෙන්න ඕනද නැද්ද? එහෙනම් ඔයගොල්ලෝ බුදු වෙන්න ගියොත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. බුදු වෙන්න යන්න එපා. තේරුණානේ? ශ්‍රාවකයෝ කියලා අමතක කරන්න එපා. ශ්‍රාවකකමක් වෙන්නේ නැහැ උපාධියක් ආවට. ශ්‍රාවකකමක් වෙන්නේ නැහැ භාෂාවල් දෙක තුනක් දැනගත්තට. බුදු වෙන්නේ නැහැ. ඒ නිසා අපේ දැනුම මෙතන වැඩක් නැහැ. අපි ඔක්කොම ලෞකිකයි. දැන් ලෝකෝත්තර උත්තමයන් වහන්සේ දේශනා කරපු එක පිළිගන්න වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔක නෙමෙයි. මම මේ මෙතන පැහැදිලි කරලා දෙන්න හැදුවේ මේක දැන් පුළුවන් කියන එකේ පිළිගත්තෝ ඒගොල්ලන්ට ඉස්සරහට ගිය හැටි බෑ කියන එකේ පිළිගත්තෝ මොකද්ද වෙන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් නෙවෙයි. ආර්ය ශ්‍රාවක ගණයෙන් හක් වෙනවා. තේරෙනවා? ශ්‍රද්ධාව නැති වෙනවා. අර තාලේක සාදු කියන එක නෙවෙයි ශ්‍රද්ධාව. මතක තියාගන්න. ඒකත් ශ්‍රද්ධාවක් තමයි. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ විශ්වාස නොකිරීම මොකද්ද? ඒ ශ්‍රද්ධාව නැතිකම. තේරෙනානේ? මේ ගණයට වැටෙන්න එපා. හැබැයි මෙතන මේ අහන එක විසඳ ගන්න වෙන්නේ ඊට වැඩිය වෙනස් ස්වරූපයකින්. තව දෙයක් මෙතන කතා කරනවා. ඒකයි මේකේ ගැටලුව. එසේම සක්මන යටතේ කාය විවේකයේ නැති වෙනවා නේද? ආන්න ඔන්නතනේ මෙන්න මේ කාය විවේකයේ පිළිබඳව අවිධිමත් අධ්‍යක්ීම් හා දැනුවත් වීම හිඳයි මේ ප්‍රශ්නේ යහතින්නේ. කාය විවේකය කියන්නේ මොකක්ද? ආන්න එක විසඳුනා. මේකෙන් විසඳුමට එ හැකි සක්මනේ වටිනාකමත් මේ හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඒක සාකච්ඡා කරගන්න. කාය විවේකයේ ඔයගොල්ලෝ කවුරු හරි දන්නවද කාය විවේකයේ කියලා බුදුහාමුදුරන් පෙන්නනවා විවේක තුනක්. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. මේ විවේක තුනේ ඉන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා තුනට අනුබද්ධවයි. සීල, සමාධි, ප්‍රඥා එහෙනම් ඒ වගේම වෙනත් විදිහකට කියනවා නම් සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනා ওই තුනත් ඒකමයි. ඒකෙන් ලැබෙන ඵලයක් ගැනයි කියන්නේ. එතකොට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. දැන් ඔයගොල්ලන්ට කාය විවේකයක් තියද? ඈ? නිදාගෙන ඉන්නකොට කාය විවේකයක් තියද? නිින්ද ගිහිල්ලා ඉන්නකොට. තියෙන. දැන් කාය විවේකයක් තියෙන්න පුළුවන් අය හුඟක් අඩුයි. කාය විවේකයට සම්බන්ධ වෙන්නේ මොකක්ද? කාය විවේකයක් තුල නෑ. නෑ වාචා කම්මන්ත ආජීව නැද්ද කාය විවේකයේ තුල? කයෙන් කරන කාර්යයන් වෙ තියෙන්නේ. ආරියෂ්ඨාංග මාර්ගයේ තියෙන්නේ කයට සම්බන්ධ කාරණා තුනයි. මොනවද? කතා කරන එක වාචා. අතින් පයින් වැඩ කරන එක කම්මන්ත. දීපාවත්මට ඔය වතුර බොනවා රෝ මේවා කරන එක නිදා ගන්නවා, ඇවිලා ඉන්නවා, ඉඳ ගන්නවා. ඔය ටික ආදී. දැන් කාය විවේකයයි ඔය කියන අංග තුනයි අතර සම්බන්ධයක් දන්නවද? කාය නිදාගත්තම ඔය අංග තුන තියද? ඈ? ඒ කියන්නේ වචන තියද ඔයගොල්ලෝ නිින්ද ගියාම? වචන කතා කර හැකිද? හතින් පහෙන් වැඩ කර හැකිද නිින්ද ගියාම? බැ. ආජීව ප්‍රත්‍යක් ඉඳ නිින්ද ගියාම? බැ. එහෙමනම් ඒව නැති තැන කාය විවේකය කියලා අපි වැරදි දැක්මක් හදාගෙන ඉන්නවා. ඒකයි කියන්නේ අර තේරෙන්නේ නැත්තේ සක්මනේදී කාය විවේකයක් නැති. ඇයි? සක්මනේදී ආජීවයක් තියෙනවා. වාචා නැති වුණාට ආජීවයක් තියෙනවා. කයෙන් කරන වැඩක් තියෙනවා. එතකොට කාය විවේකය ලැබෙන්නේ කයෙන් කරන වැඩ අනුව නෙවෙයි. කය තුලින් මම ඉවත් වීම. මොකද ලිය හොඳට මතක තියාගන්න. ලියාගෙන හරි තියාගන්න. නැත්නම් ආය අර බොරුකාරයන්ට අහු වෙනවා. තේපහනේ. දැන් මේතන මේ බුදුහාමුදුරේ එක් කියන්නේ සීල සමාධි ප්‍රඥාවලින් කොහේ මොකටද ගමන කියලා බලන්න. මමයි නැති වෙන්න ඕන. මම නැති තැන තමයි සම්මාදිට්ඨියදී. එහෙනම් සීල ශික්ෂාවෙන් මොකද කරන්නේ? කාය විවේකේ ලබා දෙනවා සීල ශික්ෂාව උපරිම යනකොට. හැබැයි සමාධි භාවනාවකදී කුසලස් මේ සබ්බපවස අකරණං ගුණේ ප්‍රකට වෙනකොටයි මේ කාය විවේකේ ලැබෙන්නේ. නිකන් සීල් ගත්තට කාය විවේකේ ලැබෙන්නේ නැහැ කාටවත්. සීල් ආරක්ෂා කරගන්න ලැබෙන්නේ නැහැ. සීල් සමාදන් වෙලා සීල් ආරක්ෂා කරමින් මොකද කරන්නේ? සමත භාවනාව හෝ අඩුම ගාන කරන්නේ. විදර්ශනා භාවනාවක් කරත් එකයි සමත භාවනාව කරත් එකයි. එතකොට මොකද මේ? කය තුලින් මම කියන හැඟීම ඉවත් වෙනවා. තේරුණා නේද? ඔන්නෝම මම කියන හැඟීම කය තුලින් ඉවත් වුණොත් එතන තියෙන්නේ කාය විවේක. එහෙනම් සක්මන් කරොත් වෙන්නේ මොකද? ඇවිදින්නේ කින්න ඇවිදින මමෙක් නැති වෙනවා. හැබැයි ඇවිදින මමෙක් නැති වුණාට කල්පනා කරන මමෙක් ඇවිදින්න පුළුවන්. තේරුණා නේද? ඒ චිත්ත විවේකේ නැති හින්දා දැන් කාය විවේකේ ලැබිලා සක්මන් කරන්න පුළුවා. මුලදීම සක්මනේ ලැබෙන්න ඕනේ ප්‍රතිඵලය මොකද්ද? කාය විවේකයයි. චිත්ත විවේකේ නෙවෙයි ලැබෙන්නේ. කාය විවේකයයි. කාය විවේකේදී මොකද්ද වෙන්නේ? ඇවිදින පුජ්‍යලයක් නැති වෙනවා. හැබැයි පාද බිම වැටෙන වදින ගානේ සතියට අහු වෙන ක්‍රියාවක් අහු වෙනවා. සතියට ක්‍රියාවක් අහු වෙනවා. ඒ ක්‍රියාව අයිති කෙනෙක් නැහැ. අයිති රූපයක් නැහැ, ශරීරයක් නැහැ. තේරුණා නේද? රූපයක් නැතුණාම සත්‍ය නැහැ. තව තියෙනවා තම මම වෙච්ච චිත්තය. චිත්ත විවේකයට ඇවිදින් නැත්නම් යා මම කියලා සතෙක් ඉන්නවා මනසෙන්. තේරුණා නේද? එහෙනම් චිත්ත විවේකය කියන එක 아무ත දෙයක් නෙවෙයි. කුසලස්ස උපසම්පදා කියන්නේ චිත්ත විවේකයෙන් ලැබෙන දුක. ඒ කියන්නේ නීවරණයටපත් වෙනකොට චිත්ත විවේකය බුදුහාමුදුරන්. ඒ චිත්ත විවේකයෙන් මොකද වෙන්නේ? කොහේ? ඒ චිත්ත විවේකය ලැබෙන්න නම් මම කියන එක කොටස් තුනකින් යෙදලා තියෙන්නේ. එකක් කය තුල මම ඉන්නවා, අනික මනසේ මානසිකාර තුල මම ඉන්නවා. චිත්ත විවේකයේදී කයෙන් මම ඉවත් වෙලා කයක් නැතුව නෙමෙයි, කායික ක්‍රියාවක් නැතුව නෙමෙයි. ක්‍රියාකාරීත්වය මම නැහැ. මනසේ සංකල්පනාවල මම නැහැ. නමුත් ඊට පස්සේ දැක්මේ තුල, දැක්ම තුල, දික්තිය තුල මම ඉන්නේ. දැක්ම තුල මම ඉන්නේ එක උපදීය. උපාදාන කිරීම. මොන උපාදානේ දැන් ඉර වෙලා තියෙන්නේ කොහෙද? කය, ශරීරය තුලත් උපාදානේ නැහැ, සංකල්පනා තුලත් උපාදානේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඔය තත්ත්වයට එනවනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා කම්මන්ත ආජීව සම්මා වෙලා, වායාම සති සමාධි සම්මා වෙලා, සංකප්ප සම්මා වෙලා ඉතුරු වෙන්නේ මොකක්ද? ධිට්ඨිය සම්මා වෙලා නැහැ. කොහොම බලන්න සීල සමාධි ප්‍රඥා කියන්නේ උන්. අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ ධිට්ඨිය විතරයි සම්මා නොවි. සම්මා නොවි ධිට්ඨියක් තිබෙන එක තැනදී උපදී විවේකයක් නැහැ. එහෙනම් ධිට්ඨිය සම්මා වුණොත්, සම්මා ධිට්ඨිය ලැබුණොත් ලැබෙන විවේකයට කියන නම තමයි උපදී විවේකය. තේරුණානේ? දැන් ඒක සක්මන් කරලා අර වගේ ප්‍රශ්න හිතන්න එපා. ඊට පස්සේ සක්මන් කරලා මෙහෙම ඒවා ලැබෙනවා කියලා කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. තේරුණානේද? එහෙම ඒවා ලැබෙනවා නම් බුදුහාමුදුරුවෝගේ සුතුවත් ආරි ශ්‍රාවකයෙක් නම් මේක ප්‍රශ්නයක් කරගෙන ඉස්සරහට යන්න බෑ. තේරුණානේ? එතන ශ්‍රද්ධාවක් නැහැ. ඒ ශ්‍රද්ධාවක් නැතුව කරන භාවනාවෙන් ඵලකුත් නැහැ. ඒ බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයක් නැතුව කොහොමද භාවනා කරන්නේ? තමන්ගේ මොනවා හරි විලම්බීතියක් තමයි හරි කියලා හිතාගෙන ඉන්නේ. එයාට සත්‍ය හොයාගන්න බැහැ. ඒකෙන් හින්දා ප්‍රශ්න සාකච්ඡා කිරීම වැදගත් කියන එක තේරෙනවා ඇති. දැන් ආ ඔයගොල්ලන්ගේ මනස්ගත තමයි බුදුහාමුදුරුවන්ගේ භාවනාවක් කුලියට අරන් ඔයගොල්ලෝ හොයන්නේ. මෙච්චර කාලෙ ඉන්නේ ඉතරයි. තමන් හදාගත්තේ මනස්ගතයක් වෙනවා බුදුහාමුදුරුවන්ගේ භාවනා ක්‍රම භාවිතා කරලා. එකෙන් ලැබෙන්නේ තේරුණානේ දැන් මම තේරුණානේ කාය විවේකේ චිත්ත විවේකේ උපදී විවේකේ තව ප්‍රශ්නයක් තියෙද කාය විවේකේ කියන්නේ මොකක්ද කියලා දැන් තේරෙනවද ඔව් කබලින් කා ආහාර නිරුද්ධ වීම කියන එකත් හරි ඔව් කය තුලින් මම ඉවත් වෙනවා කායික ක්‍රියාව නැවතීම නෙමෙයි ඔයගොල්ලන්ට කායික ක්‍රියාව නවත්තන්න බෑ මරුණා පණුව හරි ඒක වැඩි කරනවා දැනුත් කරනවා නේද ඔයගොල්ලෝ හිතලා ඒක දැන් නම් හිතන්නේ ඔය වෛද්‍යවරු හොයාගෙන ගිහින් එක එක ඒවා කරනවා නම් වෛද්‍යවරු කරන්නේ හරියදී ඒ වෙනස් කරන්න තියෙනවා ස්වභාව ධර්මයෙන්ද වෙන්නේ දැන් වෛද්‍යවරුද ওই ගස්වල මුල් වලින් නෑ ගහක මුල තියෙන මුණෙන් පොළවේ තියෙන කාර්ය හැදලා අරගෙන තෝරලා වෙන් කරලා ගහේ හැමතැනටම එක් කියන්නේ නෑ ඔයගොල්ලන්ගේ ඒවා එහෙම වෙනවා ඔයගොල්ලන්ට ඕනේ පිටරට කොම්පැනි එකකින් එක කරන්න කොච්චරයි කියන්නේ මේ අමනුස්සකම තේරුණාද ගස්වලට එහෙම ගන්නෑ ගස්වලට ඕකම වෙනවා කවුරුවක් කරන කෙනෙක් නෑ ඔයගොල්ලන්ගෙත් ඕකම වෙනවා කරන කෙනෙක් නෑ දැන් ඔයගොල්ලෝ කවුරු හරි මේක දැනගෙන කරන්න ගියාම මොකද වෙන්නේ විකෘතිය දැන් විකෘතියක් හින්දා අද වෙනකොට ඔයගොල්ලන්ට ඉඳගෙන ඉන්න බෑ බීපු බෙහෙත් ටිකට තේරුණානේ දැන් බැර ඔය විකෘති කරන්න ගිහිල්ලා වෙච්චිද හැබැයි කාය විකේ පුරුදු කරොත් ඔය බෙහෙත් වලින් හදාගත්ත ලෙඩ ටික ඇරෙන්නේ ඇයි කාය විකේ තියලා තියෙන්නේ මොකද්ද මම ඉවත් වෙනවා කය ඒ කියන්නේ මම ඉවත් වෙලා ආත්මයක් හැදිලා හුලඟට ආවෙනවා කියන එකක් නෙමෙයි මේ කියන්නේ තණ්හාවෙන් අල්ලගෙන ඉන්න ඔය ශරීර මස් ගුලිය ඕක තණ්හාවට කරගන්න දෙයක් නැතු වෙනවා මේක වෙන්නේ භාවනාවට තේරෙනවනේ එතකොට ශරීරය වැඩ කරන්නේ ශරීරයට ඕන වෙලා විදියට ශරීරයට ඕන විදියට ශරීරය වැඩ කරනකොට ඔය බෙහෙත් වලින් හදපු ලෙඩ අරිනවා ඔක්කොම ලෙඩ නිදන්ගත රෝග හැදෙන්න ආරෙන්න බෑ නමුත් සුළු රෝග හැදී හැරෙන ඒක හින්දා පුළුවන් නම් කායිකයේ හඳුනාගෙන දවසට පැය භාගයක් හරි ඉන්න බලන්න සක්මණිනුත් ඉන්න පුළුවන් ඉන්න බලන්න ඔය කිලෝ ගානක් බොන බෙහෙත් පෙති ටික අඩු කරන්නේ පිටරට මේ බෙහෙත් සාප්පු කාර්ය සංවර්ධනය කරන පොහොසත් කරන එක අඩු කරන්නේ තේරුණානේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පස්සේ හැමදාම යන එක අඩු කරන්නේ ලෙඩට යන්න මේ ලෙඩට විතරක් නෙවෙයි යන්නේ ලෙඩ නැතුවත් අපිට යන්න තෙන්නේ ගතිය කායවේගයෙන් අහක් කරනවා කායිකේ පුරුදු වෙනවා කායිකේ හඳුන ගන්න ඕනේ මමත් එයහක් වෙන එක භාවනා කරනකොට ওই ටික වෙනවා ඒක කායිකේ ඒගොල්ලන්ට අහක් කරන්න බෑ කයෙන් පිට මොනවද තියෙන්නේ අපිට දැන් ඔයගොල්ලන්ගේ ශරීරයෙන් පිට තියෙන්නේ මොනවද භෞතික පරිසරයේ ඔයගොල්ලන්ට අයිති කොච්චර දේවල් තියෙනවද ඔයගොල්ලෝ හිමි කරගෙන ඉන්නවද පරිසරයෙන් පොළොවට අයිති බිම් කොටසක් ඔක්කුලියාගෙන තියෙනවද බලෙන් හොරගම් කරනවා ඒකට කියන්නේ මොකක්ද? දැන් මේ හැමෝටම මහා පොළොවට හිමි වෙච්චි මහා පොළොවට අයිති වෙලා තියෙන ටිකක් ඔයගොල්ලෝ බලෙන් හොරගම් කරලා තියෙනවා. දැන් ශරීරයට පිටින් තියෙන දේවල් මම මේ කියන්නේ. ශරීරේ නෙවෙයි. දැන් කාය විවේකයට එන්න බැරි හේතුව මම මේ කියන්නේ. ඔයගොල්ලන්ට එන්න බැහැලු. මහා පොළොවෙන් හොරගම් කරපු ටික මහා පොළොවට දෙනකන් කාය විවේකයක් ලැබෙන්නේ නැහැ. ඔය ඔප්පු ටිකෙන් අල්ලගෙන තියෙන්නේ මට තියෙන්නේ මේ අම්මා දීමු දෑවැද්දට දුන්නා මේක එහෙම කීකියා තියෙන ටික මහා පොළොවටනේ අයිති ඉඩක් නමුත් ඔයගොල්ලන්ට අයිති ඉඩම ඔයගොල්ලෝ හිතන්නේ මහා පොළොවට අයිති කියලා තමන්ට අයිති කියලා ඒ තමන්ට අයිති ඉඩම තමන්ගේ ශරීරයේද ශරීරයෙන් පිටද තියෙන්නේ නැහැ කාය විවේකයට යන්න බෑ පොළොවෙන් හොරකම් කරපු ටික දෙනකම් තේරුණානේ ඊට පස්සේ ඔයගොල්ලෝ කියන්නේ අපි විතර අහිංසකයෝ නෑ අපි හරි සජ්ජුනවත් පරිත්‍යාගශීලී කොච්චර කරුණාවන්තද කියනෝ නම් පාර යන ගෝම්බියෙක් දැක්කත් ඇහිඳලා අහමින් කියලා යන්නේ ඔව් ඔච්චර මේ කරුණාව පෙරනවා පාර යනකොට නමුත් ජීවත් වෙන්නේ කොහොමද? විශ්වයේ සත්තු ටිකක් කූඩු කරගෙන. උන්ට වද දෙන්න. දෙතිස් වද දෙන්න. හැමදාම. ඒ දෙතිස් වද දෙනකොට විශ්වයේ අල්ලගත්ත සත්තුන්ට කාය විවේකය නැහැ. කවුද ඔයගොල්ලෝ කූඩු කරගෙන වද දෙන්නේ? ඔයගොල්ලන්ට අයිති නැති වුණේ පිටහත්තු කියන්නේ. ඒගොල්ලන්ට අයිතිද විශ්වයේ ඉන්න කෝමියේ බල්ලේ හරකේ ඌරේ අයිතිද? දෙවියේ බ්‍රහ්මයේ අයිතිද? ඒ වුණාට දැන් ඔයගොල්ලෝ නිකන් ලියාපදින් කිය සහතික තියෙන්නේ මගේ පුතා, මගේ දුව, මගේ මහත්තයා, මගේ නෝනා, මගේ අම්මා, මගේ තාත්තා කිය. ඔය විශ්වයේ ඉන්නේ සත්තු නෙවෙයිද? දැන් උන් අල්ලගෙන කූඩු වල දාලා හැමදාම තමන්ගේ මතේට දුවවන්න ගිහින් නේද ඔය ප්‍රශ්න ටික ඔක්කොම තියෙන්නේ? උන්ට වද දෙනව නේද? හැමදා උදේ ඉඳලා හවස් වෙනකම්. කාටද වද දෙන්නේ? විශ්වයෙන් අල්ලගත්තේ සත්තු ටික. නිකන් වද දෙනවා කූඩුවක දාලා. තේරුණා නේද? ඔන්නේ කූඩුවේ දාලා තියෙන සත්තු ටික නිදහස් වෙන්න ඕනේ කාය විවේකයට එන්න. ලැහගුණන්ට කාය විවේකයට එන්න බැරි භාවනාවක් දිනු වෙන්නේ නැති ඔය සත්තු ටික කූඩු කරපු හිඳමයි. ඔය කූඩුවේ නිදහස් කර. කූඩු කරපු සත්තු කූඩුවෙන් නිදහස් කරා. නැත්තම් ඔයගොල්ලන්ට කියන්නේ මේ විශ්වයෙන් අල්ලගත්ත ඔයගොල්ලෝ හොරගම් කරලා තක්කඩිකම් කරපු දේවල් අත්තරින්න. හොරගම් කරලා පොළොව අල්ලගත්ත එක අත්තරින්න. හැබැයි හැමදාටම නෙමෙයි. මේ කියන්නේ භවනා. හොරගම් කරලා පොළොව බදාගත්ත එක අහක් කරන්නේ. එතකොට සෑහෙන නිදහසක් ලැබෙනවා. එතකොට අහක් වෙන්නේ මොනවද? පොළොව බදාගත්ත එක අහක් වෙනවනම් ඉඩම් ගන්න. ගෙවල් දොරවල් පොල් ගහපු අග්ගහ මල් ගහ වනේ පොළොවෙන් බදාගෙන රබර් වතු තේ වතු පොල් වතු ඔය පොළොවේට අයිති ඒවා බදාගෙන ඒ හොරගම් කරපු ටික. ඊට පස්සේ දාමරික ගමන් කරලා අල්ලගත්තේ ඌ ටික තමයි අරින්නේ කූඩුවට දාපේ. කවුද ඒ? දුව පුතා, මහත්තයා, නෝනා, ශ්‍රේවකයා, රටේ ඉන්න ඔක්කොම ටික එතකොට කූඩු කරගෙන ඉන්නේ. ඒ කූඩු වෙනුන් නිදහස් කරන්න අන්න එතනද කාය විවේකයේ තියෙනවා. එතන බුදුහාමුදුරේ කියන්නේ කාය විවේකයෙන් ඔතෙන්ට. එහෙම නැතුව ඔයගොල්ලන්ට මෙලෝ දෙයක් දෙරින් නැතිදැන නිින්දයි. ඒක වැඩියෙන් ඕන නම් නිදිපෙති ටිකක් බොන්න. නැත්නම් දොස්තර මහත්තයෝ කියන්න තව જાති තියෙනවා. අත්තන ඇට ටිකක් කන්න. තවත් ඕනනම් ඊට වැඩිය ශාස්ත්‍රීය මට්ටමේ දෙයක් කර හැකි බොහොම හොඳයි. යන්න හිමාලයට. එතින් නම් හැබැයි අර කඩවල් වල තියෙන ටුවරිස්ලාගෙන් ගන්න එපා මේ ඔක්සිජන් ටැංකියෙම. ඔක්සිජන් මළු ගන්න නැතු යන්න. අරගෙන යන අඩි 11,000කට උඩ නිම්න තියෙනවා. හැබැයි ඒ නිම්න වල මල් පිපෙන කාලට යන්න ඕනේ. අන්න එදාට නිකන් කාය විවේකයක් ලැබෙනවා. තේපන්නේ මොකද්ද මේක වෙන්නේ? අඩි 11,000ක උඩ තියෙන නිම්නයක් වෙන්න ඕනේ. මේක මේ දේ වෙන්නේ ඒ ඒ නිම්න වල හැදෙන මල් පිපෙන්න ඕනේ. මල් තියෙන කාලෙක වෙන්න ඕනේ. එහෙම ගියොත් ඔයගොල්ලන්ට ඔය කියන ඔක්කොම දේවල් සැනිකෝණ ඇති කරලා දෙනවා ස්වභාව ධර්ම. ඒක වෙන්නේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි, වායු ගෝලීය පීඩනය ඒකත් අඩුයි. තේරුණා නේද? ඒ හිම්න වල තියෙන මල් වල සුවඳ මේ මඩකේ සම්පූර්ණයෙන් නැති කරනවා. දැන් ඕක දැන් රෝගී ඉතින් සවාරි ගන්න මිනිස්සු යන්නේ ඕක නිම්න බලන්න යනවා. ෆොටෝස් දාලා ඇති ෆොටෝස් පෙන්නයි ඒගොල්ලන්ට මාජ්ජියා කියන්නේ. ඒ යන්නේ කොහොමද? ඔක්සිජන් ටැංකි කටේ ගහගෙන ගිහිල්ලා. ඉස්සර යෝගී මේක යොදා ගන්නවා භාවනාවේ මීටරයක් විදියට. සිත තැම්පච්චරාද නැද්ද කියලා දැනගන්න. තේරුණානේ? එහෙම යදාගත්තේ යෝගින් කරන්නේ ගෝලයා එක්කගෙන යනවා කියන්නේ නැතුව අර නිම්නයක් කරා. අන්තිමට බලනකොට ටික දුරක් යනකොට වෙන්නේ ගෝලයාට නමවත් මතක නැහැ. තේරුණානේ? මතකය සම්පූර්ණ නැතු වෙනවා. ආය අර නිම්නේම් බහිනකම් මතකේ ඉන්නේ. මේ වහ කරන්නේ දෙවි යෝගින් අතර තියෙන බෙහෙත්ේ කේම් ක්‍රම තියෙන. දැන් අරක කරා වෙන්නේ කොහොමද? හරය බලන්නේ ගෝලයා භාවනා අරමුණකින් යනවද නැද්ද? භාවනා අරමුණෙන් ගියාම මතක නැති වෙන්නේ සාමාන්‍ය විදිහට ඉතින්. තේරුණාද? භාවනා කරන්නේ නැති කෙනා ගිය හැටිය මොකවත් මතක නැහැ. එහෙනම් සතිය කියන්නේ එහෙමද? තේරුණානි? දැන් ඔන්නෝක පරීක්ෂා කරන්න ඉස්සර යෝගින් භාවිතා කරපු එකක් මම මේ කිව්වේ. ඔය තත්ත්වෙ තියෙන්නේ හිමාලයේ තියෙනවා. ටිබෙට් පැත්තේ තියෙනවා, ඉන්දියා පැත්තේ තියෙනවා. කොහොම හරි අඩි 13000 11000කට වැඩි උස වෙන්න ඕනේ. අර මල් තියෙන්න ඕනේ මල් වර්ග. මේ මල් වර්ග වල සුවඳට ඒක වෙන්නේ. තේරුණානි දැන් ඉතින් මේවා මේ වගේ ලැබෙන කාය විවේකයේ සත්‍ය නෙමෙයි. මේවා තමයි බුදුහාමුදුරුවෝ මජ්ජපමා කියලා කියන්නේ. තේරුණානි? ඒකින්ද සත්‍ය බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. කාය විවේකේ ලබා ගන්න පුළුවන්. මම කිව්වා දැන් ඔයගොල්ලන්ට කාය විවේකේ ලැබෙන්නේ නැති හේතු කාරණා දෙක. ඔයගොල්ලන්ගේ තියෙන හොරකම් කරපු ටික අහක් වෙනකන් කාය විවේකයක් ලැබෙන්නේ නැහැ. බලහත්කාර කමින් අල්ලගත්ත සත්තු ටික නිදහස් කරනකන් කාය විවේකයක්. තේරුණානි? එහෙනම් භාවනාවේදී ඔන්න ඔය දේ තමයි ගොඩනගන්න කරලා දෙන්නේ. ඔය බලෙන් අල්ලගෙන කූඩු කරලා තියෙන ඒවා ටික කූණුවෙන් හරි. කූඩුවෙන් අරිනවා කියන්නේ ඔයගොල්ලෝ ඒව මතක් වුණාට ගණන් ගන්න නැහැ කියන එක. දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා ඉතියෝපියාවේ මැරිච්ච කොල්ලේ. මොකක්වත් නැහැ. ඒක නිකම්ම ආරම්භන. ඒකම මතක් වෙනවා තමන්ගේ පුතා. ඒක කොහොමද කූඩු කරපු ඉති? තේරුණාද? බලෙන් කූඩු කරගත්තේ ඉතියෝපියාවේ ඉන්නේ එහෙම කියන්නේ නෙමෙයි උන් නිකන් මහා අබබ්බි. තේරුණාද? අබබ්බිය මතක් වෙනකොට කිසි ගාණක් නැහැ. මගේක මතක් වෙනකොට ඉවසILLක් නැහැ. තේරුණාද? ඔන්න ඔය දෙක අහක් වෙන්න ඕනේ කාය විවේකෙට. ඕක කරන එක තමයි භාවනාවෙන් කරන්නේ. නැත්නම් ඔයගොල්ලෝ කියන රටාවක් හදන එක ඔයගොල්ලන්ට ඕනේ මතයක් හදාගන්න එක මහා බ්‍රහ්මයේ පේන එක දෙවිය පේන එක නෙමෙයි. තේරුණානි? ඊට වැඩි වෙනවා. තේරුම් ගන්න. මේ ප්‍රශ්නෙට එහෙම උත්තර දෙන්න සුදුසු වෙන්නේ නැහැ. වෙනත් කාර්යයක් කරමින් කායනුපස්සනාව හා වේදනානුපස්සනාව වැඩි ය හැකිය. නමුත් චිත්තානුහා ධම්මානුපස්සනාව මේ ක්‍රමයට වැඩි ය හැකිද? දැන් වැඩි ය හැකිය කියන්නේ මොකටද? කායනුපස්සනාවයි වේදනානුපස්සනාවයි. ඒතර මේ කායනුපස්සනාව වැඩුවොත් කවුරු හරි වඩන්න දන්නවනම් අවහරි කායනුපස්සනාව වඩනවනේ සතවත් ආරසාවෙක විදිහට ඉගෙන ගන්න ඕනේ. ඒකම ඇතුලේ ටික ටික දියුණු වෙන්නේ මොකද්ද? වේදනානුපස්සනාව, චිත්තානු, ධම්මානු කියන මේ අනුපස්සනා හතරම එනවා. බුදුහාමුදුරුවෝ සතිපට්ඨානය කියන්නේ කුරුක් හතරක දන් වැළවීම. මේක එකක් වඩන්න කියන්නේ. නැතු මේ ඔක්කොම වඩන්න කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බලන්න සතිපට්ඨාන සූත්‍රයේ පුනච්ච පරම් කියලා මේ භාවනා කියන්නේ. පුනච්ච පරම් කියන්නේ නැවත එකක්. නැවත එකක් කියන්නේ ඉස්සෙල්ල එකක් තෝනේ ඊගාව එකක් ඕනේ කියන එකද? නෑ. මේ වෙන එකක්. එතකොට කායනුපස්සනාව හා මෙයා මේ කියනගෙන කියන්නේ බොරු. වෙනත් කාර්යයක් කරමින් කායනුපස්සනාව හා වේදනානුපස්සනාව වැඩි ය හැකි නම් සැබෑ අර්ථය මොකද්ද වෙන්නේ? වෙනත් චාරයක් කරමින්ම වැඩෙන්න ඕනේ නිරායාසයෙන් චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි. ඒක හින්දා මේකට පිළිතුරු දෙන්න අවශ්‍ය එකක් නෙවෙයි. මේක මුල්ම ප්‍රකාශය සම්පූර්ණ අසුතවත් පුතඥන ස්වරූපය. සුතවත් ආර්ය ශ්‍රාවකයේ ගුණන් තිබිලා නෙවෙයි කියන්නේ. ඒක සුතවත් ඥානයක් තිබිලා නෙවෙයි කියන්නේ. ඒක අනුපස්සනාව වැඩි වූ අනිත් තුන වැඩෙනවා. ඔන්නෝ කී කිව්වා. වෙන පඬිතුකම් වලට යන්නේ. තේරුණානේ? අපි කියන්න පුළුවන් අල්ලපු ගෙදර මිනිස්සු ඊට වැඩි කතා. ඕක හරියන්නේ නැහැ. කායනපස්සනාව වඩලා කවුද නිවන් දකින්නේ? වඩන්න ඕනේ ධම්මානුපස්සනාවයි කියයි. ඉතින් යාට වඩා ගන්න කියන්නේ. යාගේ බුදුහාමුදුරගේ හැටි ඒකයි. ඔයගොල්ලෝ ගෞතම බුදුහාමුදුරගේ ශ්‍රාවක වෙන්න එකක් වඩන්න. වෙන වෙන කවුරු හරි කියන ශ්‍රාවකය වෙන්න ඕන නම් ඒගොල්ලෝ කියන්නේ වඩන්න. එහෙම නැත්නම් ගෞතම බුදුහාමුදුර දේශනා කරන්නේ ඒක භාවනාවක් වඩන්න. මේක දියුණු වෙනකොට වෙන්නේ මොකද්ද? අනිත්තු නෑ. දන්වැලක කුරුකු වගේ ඈඳිලා එයි. තේරුණා නේද? එතින් ඉඳන් නිකම් බොරුවට වෙන වෙන මත හදලා අමාරු වැටෙන්න එපා. ශ්‍රුතවත් ආර ශ්‍රාවක ගුණ නැතුව යන්න. තේරුණා නේද? ධර්මයේ හරියට අපි පිරිසිදු දැනගන්න ඕනේ විකාර කරන්න නැතුව. ඒක මතක මතක් කරගන්න. මේක එතකොට ඒක එච්චර අදාළ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රායෝගික වාහනයක සී ශික්ෂා වඩන විට කය නොදෙන්න තැනකට ඒ නමුත් සබ්දයේ ඇසේ මේ නීවරණ යටපත් වූ අවස්ථාවක් ලෙස ගත හැකිද? මෙතන පිරිසිදු කරගන්න ඕන එකතරක් තේනවා. සී ශික්ෂා වඩන විට කය නොදෙන්න තැනක් නෙමෙයි, කය තුල මමත්වයේ ඉවත් වෙලා කය දැනෙන විලාසය දැන් දැනෙනවට වැඩිය වෙනස් ආකාරයකට කය දැනෙන්න ඕනේ. අන්න එතන වෙනස් විදියකට දැනෙන්න ඕනේ. නමුත් කය තුල මමත්වයේ පිටින්නේ නැහැ. එතකොට දකින්නේ කය ධාතු වශයෙන්. ඒ කියන්නේ ධාතු කියන එක දැන් පටලෝගන කියලා ධාතු වශයෙන් දැක්කම මොනවද මවලා තරාර මේ සරුංගල බලන්න යනවා. ඒ කියන්නේ දේදුණු වගේ බලන්න යනවා. ඕවද ධාතු කියන්නේ. ධාතු කියන එකේ අර්ථය දැනගන්න ඕනේ. ධාතුව කියන්නේ සතෙක් කුජලයේ නොවන දේ ධාතුවක්. ධාතුව කියන්නේ සතෙක් කුජලයේ නැති කියන එක. දැන් අපිට දැනෙන්නේ අපි ගැන ධාතු විදිහට නෙමෙයි. මම කියන්නේ සතෙක්. මම කියන්නේ කුජලයේ. ඒතර මම ගැන මගේ අත දැනෙන්නේ අපිට ධාතු විදිහට නෙමෙයි. කුජලයේ ගියතක් විදිහට. සත්වයේ ගියතක් විදිහට. එර්මණේ දැන් අන්න එහෙම දැනෙන එක බුදුහාමුදුරෝ පෙන්නනවා අවිද්‍යාව තුල ඉන්නේ. ඒ කියන්නේ ශරීරය තුල අවිද්‍යාව සක්‍රිය ඇතුළට. එහෙම දකින්න නැතුව මේ ටික ධාතු විදිහෙන් දකින්න නම් සතිපට්ඨානිය වැඩෙන්න ඕනේ. එර්මණේද? ත්‍රි ශික්ෂාව වැඩිමෙන් මේක වෙන්න පුළුවන්. හැබැයි ශරීරයෙන් නොදෙනී යෑම නෙමේ, ශරීරය තුලින් වෙනස් විදිහක සතේ පුජ්‍යලයේ නැති ස්වභාවයක් දකින්න එකක් තියද අන්නෙතන නීවරණ යටපත් වෙනවා. ඒක ප්‍රායෝගිකව කියන්න අමාරුයි. ඉස්සරහදී අහුවෙයි මේ තැන්. තව තවත් ඉස්සරහදී ඒව ගැන දැනගන්න මේ භාවනාව හොඳයි. කරගෙන යන එක නෑ, දිගටම සතිපට්ඨානි කරන්න. එතකොට මේ කියන தත්ත්වය ලබා ගන්න පුළුවන්. නමු සබ්දයේ ඇසේ ඔව්. ඔව්, ශබ්ද ඇහෙනවා. ඇහෙන්නේ නැතුව, දැනෙන්නේ නැතුව, මතක් වෙන්නේ නැතුව ඉන්න තැනක් සත්‍ය නෑ. ඒක සත්‍ය මාර්ගයක් නෙවෙයි. ඒකින්ද මේ තැන ඇහෙනවා නම් ශබ්ද ඒ එහෙම තව දිගට යන්න. මේ සතිපට්ඨානේ ටිකක් දුරට සතිය පිහිටියේ අවස්ථාව. තේරුණා නේද? හරියට මට උත්තර දෙන්න බෑ. සුතලස උපසම්පදා වෙලාද නැද්ද කියලා. නමුත් Taman තව එහාට ගියාම මේ ධර්මයේ කියනේවත් එක තේරුම් අරගෙන පස්සේ තමම තීරණය කරගන්න මේ කියන තැන මෙන්න මෙතනයි කුසලස් උපසම්පදා වෙන්න ඕනේ තැන කියලා අනුමාන කරගන්න. පස්සේ විස්තර වේවි ධර්ම කාරණා එක්ක කරන භාවනාවත් එක්ක. දැන් සෑහෙන දුරට එකම දේ යන්නේ මොකක් හරි පොතක් වාඩි ගහලාද නැන්නේ. දැන් එකම ප්‍රශ්න ටික යන්නේ. එහෙමනේ අපි මේ ඕන දෙයක් ඉගෙන ගන්න. ත්‍රි ශික්ෂා වඩන විට කාය විවේකයෙන් පය දෙකක් වුවද සිටිය හැකිය. නමුත් චිත්ත විවේකයට යම් යම් බාධා ඇති වේ. උපදි විවේකයේ ඇතිවන්නේ කෙසේද? දැන් මං කියන විදිහේ කාය විවේකේ මං කියන එක දැනගන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ මවාගත්තේ මොකවත් දැනින් නැති කායක කියන එක කාය විවේකේද? නෑ. ඊට මමත්තේ අහක් වෙන්න ඕනේ කයෙන්. තේරුණානේ? මමත්තේ කයෙන් අහක් වෙන්න පුළුවන් ඇවිදින කොට. දැන් ඔයගොල්ලෝ කියන කාය විවේකයේ තියෙන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට ශරීරය දැනෙන්නේ නැත්තම්. ඔකනේ ඔය ගොඩක් වෙලාට කියන්නේ. දැන් එතන නෙමෙයි, එතන විතරක් නෙමෙයි තියෙන්නේ. ඔය මෙතන ශරීරයෙන් නොදැන්නේ නෝ ඊට පස්සේ හතුරෙක් එනවා ළඟට මේ සතිපට්ඨානේ වන්න කොට මතක තියාගන්න. මේ සතුරා කවුද? ඔව්. ඒ විදර්ශනාව පක්කිලේසේ මොකවත් දැනෙන්නේ නැති මම එක ඉතුරුනෝ ඉවර තමයි. සතිපට්ඨානේ නැහැ. එතන මලක තියෙනවා. තේරුණාද? දෙකින්ද මේක හරියට පිළිසිදු කරගන්න මේ අය වැඩියෙන් සක්මන් කරන්න. එතකොට උපදි විවේකෙට කියන්නේ. මට දෙන්න තියෙන උපද මේක අහන්නේ මොකද්ද? නමුත් චිත්ත විවේකයට යම් යම් බාධා ඇති වෙයි. ඉතින් බාධා තමයි. ඊගාට දැන් අහන උපදි විවේකයේ ඇතිවන්නේ කෙසේද? ඕකෙන්න තමයි. ප්‍රතිපත්තහනේ වඩන කොට තමයි ওই විවේක තුනම ලැබෙන්නේ ඕගොල්ලන්ට. තේරුණා නේද? නමුත් අර තියෙන කායි විවේකයේ තව ටිකක් සංවිධානාත්මක කරගන්න. කය දැනි ඉඳ නැත්නම් චිත්ත විවේකයට යන්න බෑ. කායනුපස්සනාව අත්තරල ඔයගොල්ලන්ට ලේසියෙන් යන්න බෑ. චිත්තානුපස්සනාව කරා එකපාරට චිත්ත විවේකීට. කායනුපස්සනාවට සතිය හිරකිරිල්ලට අනුව මනසට එන අරමුණු වලට අවධානය අඩු වෙනවා මිස මනසටම හිත යොදලා සතියේ ඒකට හිර කරන්න බෑ. ඔයගොල්ලෝ අර අල්ලගත්තේ සත්තු ටික කරදර කරනවා. හැපපාතන. හිර කරපු සත්තු ටික හොරගම් කරපු පොළවේ කොටස් ටිකයි කපක්. තේරුණනේ? එන්නේ කඩා ගන්න තියෙන්නේ කයට සතිය දෙන එකයි. ඒක නිසා මේ ක්‍රමයම අනුගමනය කරන්න වැරද්දක් නැහැ. උපදි විවේකයේ හඳුනා ගන්න බෑ ලේසියෙන්. උපදි විවේකයටපත් වෙන්නේ කවුද? සීක පුජ්‍යලිය. උපදි විවේකයක් නැහැ සීක වෙන්නේ නැතුව. මතක තියාගන්න. ඒ කියන්නේ උපදි විවේකයක ඉන්නවා කියන්නේ වහෙන් වරෝ භාෂාවෙන් සෝවාන් වුණා කියන එකයි. තේරුණනේ? එකින්ද දන්නේ නැතුව කියන්න එපා. දන්නේ මිනිස්සු hina. නෑ උපදි විවේකයකට මම ඕන කෙනෙක්ගෙන් අහන්න ආඳුරු කෙනෙක්ම කියනවාද කියලා උපදි විවේකයෙන් මං හිතියා කියලා කියන්නේ. කාය චිත්ත විවේකය සඳහා මේවා කරනවා කියනවා මිස උපදි විවේකයක් ගැන වචන කියන්නේ නෑ. තේරෙන්නේ? උපදි විවේකයේ තේරුම පංචස්කන්ධ උපාදානය නැති තැනක ඉන්නවා කියන එක. තේරෙනවද? පංචස්කන්ධ උපාදානයක් නැති තැනක ඉන්න පුළුවන් කාටද? අසුතවත් ප්‍රත්‍යඥයට කොහෙත්ම බෑ. එයාට පුළුවන් මේ පංචස්කන්ධ නෙමෙයි මොන උපාදානයක් නැතුව ඉන්න නිදාගත්තම. දැන් අපිටත් ඉන්න පුළුවන්. නේද? නිදාගත්තම මොන උපාදානයක් වත් නැන්නේ කී කීතියි. එතකොට උපදි විවේකයටපත් වෙලා නැහැ. සුතවත් ආරි ශ්‍රාවකයා. පත් තුනේ වෙලාවේ ඉඳලා සුතවත් ආරි ශ්‍රාවක නෙමෙයි අසේක. තේරුණනේ? එතකොට සීක පුජ්‍යලයා සෝවාන් සකදාගාමි අනාගාමි හරියක් තියෙන පුජ්‍යලයා තමයි උපදි විවේකයක ඉන්න පුළුවන් වෙන්නේ. ඊට මෙහා කෙනෙකුට උපදි විවේකයක ඉන්න බෑ. චිත්ත විවේකයක ඉන්න පුළුවන්. නීවරණයට පත් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ සතිපට්ඨානේ වැඩිම තුල ඔයගොල්ලෝ ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක පුහුණුව තියෙනවා නම් උපදි විවේකයට ගිය හැකියි. එහෙම නැතුව ඔයගොල්ලන්ගේ ඕන විකාර කරලා තර්ක කරලා ධර්මයේ කතා කරලා විකාර කරා කියලා මොකවා වෙන්නේ? උපදි විවේකයට යන්නේ බෑ. තේරෙනවද? මනෝලෝකයකට මනෝ සංඥා හදලා විකාර සංඥා හැදියි. විකෘති ධර්මයේ හැදියි. ඒ ටික නම් වෙන්නේ. එහෙම උපදි විවේකයේ ඉච්චර ගැඹුරුයි මතක තියාගන්න. ගැඹුරු කියන්නේ ප්‍රඥා ශික්ෂාව අවසන් වෙන්න ඕනේ. එක මොහොතක් හරියට කොට සචිත්ත පරියෝධපණං සම්පූර්ණ වෙන්න ඕනේ. පංචස්කන්ධ උපාදානය නැති වෙන්නේ. තේරුණානේ? ඒක මොහොතක් නැති කරගත්ත කෙනාට ඊළඟට නැති කරන මොහොතවල ටික තමයි උපදි විවේක කියලා කියන්නේ. ඒකත් පුරුදු වෙන්න ඕනේ විවේකයක්. තව මෙහෙම ප්‍රශ්නය. භාවනා කිරීමට භාවනා කිරීම ආරම්භයේ යෙත්තේ දර්ශනීයට පැමිණීමෙන් පසුවද යන්න පහදා දෙන දේකවා. මේක ඉතින් බුදු මේ අහන්න ඕනේ දර්ශන කාර්යයන්ගේ උන් තමයි අහන්න ඕනේ. ඒක දර්ශනයේ ඉදිරිපත් කරපහකින් අහන්න වෙන්නේ. තේරෙනවනේ? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සබ්බාසව සූත්‍රයේදී මෙහෙම දේශනා. ඥානතෝ පස්සතෝ. මේ ආශ්‍රව සේවීම ආරම්භ වෙන්නේ ඥානතෝ පස්සතෝ. හැබැයි ඥානතෝගෙන් දැනගන්න දැකගන්න මොකක්ද යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ බුදුහාමුදුරේ දේශනා කරන යෝනිසෝ මනසිකාරය දැකගත්ත කෙනා දැනගත්ත කෙනා දර්ශනීයෙන් ආශ්‍රව පළවෙනි ආශ්‍රව තොගය විනාශ කරනවා ෂේ කරනවා. ඒකට යෝනිසෝ මනසිකාරය දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ නැතුව ආශ්‍රව දැක ගන්න දැනගන්න නෙවෙයි යන්නේ. මුලින්ම කරන්න ඕනේ මොකද්ද යෝනිසෝ මනසිකාරය ගැන දැනගන්න ඕනේ දැක ගන්න. යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? පංච නීවරණ නැති දැනක යෝනිසෝ මනසිකාරයක් නැහැ. එහෙනම් බ්‍රහ්මය නිකම්ම නිවන් දකිනවා. බ්‍රහ්ම ලෝකයේ ඉන්න සත්තු ආයේ බුදුහාමුදුරුවෝ කියයි මොකක් කරන්න එපා මේ සතර අධිපට්ඨානය වඩන්න එපා කවුරුත් එක්ක මහන්සියලා මෛත්‍රී භාවනා කරලා බ්‍රහ්ම ලෝකේ යන්න එතන නිවන තියෙනවා. එතන ටික කාලයක් විවේක කරා ඊට පස්සේ නිවන් දැක්කයි කියලා ලේසි බණක් කියනවා. මෙච්චර ගැඹුරු ධර්මයක් කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ උපදින්න ඕනේ නැහැ නිකන් බ්‍රහ්ම ලෝකෙට යනවා. ඒගොල්ලෝ නිකම් යනවා මේ ලෝක විනාශය. එතකොට නිවන් දකිනවා. තේරුණා නේද? එහෙනම් නීවරණයටපත් වෙච්ච දැනක යෝනිසෝ මනසිකාරයක් නැහැ. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ යෝනිසෝ මනසිකාරය තියෙන නීවරණයටපත් වුණු ගමන් මේක වෙන්නේ නැහැ. ඊට වැඩිය ගැඹුරුයි. දැන් දැක ගන්න ඕනේ දැනගන්න ඕනේ මොකද්ද යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. යෝනිසෝ මනසිකාරය තියෙන්නේ කොතනද? අයෝනිසෝ මනසිකාරය තියෙන්නේ කොහෙද? එතකොට දැන් පංච නීවරණ යටපත් වෙන්න පුළුවන් නේ සතිපට්ඨාන භාවනාවක් නැතුව නේද? දැන් සියලුම ශාස්ත්‍රවරු කියන දෙවියන් වහන්සේ කියන්නේ කවුද? බ්‍රහ්මා බ්‍රහ්ම කියන්නේ කවුද? නීවරණ යටපත් කරන ලබාගන්නේ ප්‍රතිඵල. එතකොට මේගොල්ලන් ඇදී සතිපට්ඨානය නැහැ. දැන් හරි දැනට ආවා නීවරණ යටපත් වීමෙන් විතරයි යෝනිසෝ මනසිකාරයේ ඉන්නේ. මෙන්න මේ වචන දෙක කෙටියෙන් මතක තියාගන්න නැත්නම් ආයේ අර රටේ වෙද්දුන්ට අහු වෙනවා. මේ අහු වෙලා රටේ වෙදෙකට. තේරුණානි? මේ අහු වෙලා දෙන්නේ තේින්නේ කියලා. මොකද්ද මෙන්න මේක මතක තියාගන්න යෝනිසෝ මනසිකාරය කියලා බුදුහාමුදුරනේ ධර්මයේ තියෙන්නේ සම්මා වායාමයයි සම්මා සතියයි දෙකම සම්පූර්ණ වෙන්න. ඒ කියන්නේ මොකද්ද? සම්මා වායාම කියන්නේ සතර සම්ප්‍රදාන වීරිය තියෙනවා. නූපං අකුසල නූපදීමේ වීරිය, උපං අකුසලයේ මැඩ පැවැත්ීමේ වීරිය, නූපං කුසල ඉපදීමේ වීරිය, උපං කුසලයේ මැඩ පැවැත්ීමේ වීරිය. ඕක තිබුණාට යෝනිසෝ මනසිකාරය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. ඒක තියෙනවා මහා ඕනම හින්දුවරයෙකුටත් තියෙනවා, ක්‍රිස්තියානියටත් තියෙනවා. භාවනා කරනවනේ ඒගොල්ලෝ. තේරුණා නේද? ඒ භාවනා ඒගොල්ලන්ගේ තියෙන භාවනා මොකද්ද? දේවතානුස්සති භාවනා. ඒවා කරනකොට තියෙනවා. දිනු වෙන්නේ එකෙන් තමයි. නමුත් තව ඔකට එකතු වෙන්න ඕනේ සම්මා සතිය. මොකද්ද සම්මා සතිය කියන්නේ? සතරාදිපට්ඨානිය. කායනුපස්සනාව හෝ වේදනානුපස්සනාව හෝ චිත්තානුධම්මන. ඔන්නෝ දෙක දන්නේ අයටයි ඒක නැති තැන දන්නේ අයටයි ඒක තියෙන තැන දන්නේ අයටයි මොකද්ද වෙන්නේ? ධර්මනේ පහල තේරුණානේ. දැන් ඔය ආයෙ කියන්නේ මොකක්ද? අර අපි උදේ කතා කරමු ගාතා. මොකක්ද මේ කියන ගාතාව? සබ්බපාපසකරණං කියන ගුණය තියෙන්න ඕනේ. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා ගුණය තියෙන්න ඕනේ. සචිත්ත පරියෝධපරං ගුණය තියෙන කෙනාට මොකද්ද වෙන්නේ? දර්ශනීයෙන් පහළ වෙනවා, දර්ශනීයෙන් අහක් වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බිත පරම සම්මා දිට්ඨිය ලබන. තේරුණානේ? ඒකින්ද සම්මා දිට්ඨිය ලබන්න සුදුසුකම් තියෙන්න ඕනේ. මූලික සුදුසුකම් 12යි 10යි 22යි. ඒ ලෞත්‍රා බුදුහාමුදුරන්ගේ ධර්ම. දැන් ඉන්න අයගේ ධර්මවල තියෙනවා ඊට වැඩිය ෂෝට්කට්. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. ඒක ෂෝට්කට් ඔයගොල්ලෝ බිලි ගන්නවා නම් ශ්‍රුතවත් ආශ්‍රාවකෙක් වෙන්නේ. අශ්‍රුතවත් ප්‍රදඥයෙක් වෙයි. කරන්න දෙයක් නෑ. බුදුහාමරන්ට වැඩිය ලොකු වෙනවා නම් කවුරු හරි මේ කියන විකාරය එයාට ආය සංසාර විමුක්තියක් කියන්නේ බෑ. තේරුණාද? බුදුහාමුදුරුවන්ගේ තියෙන ධර්මයට අනුව පැහැදිලිව දේශනා කරනවා සම්මා දිට්ඨිය ලැබෙන්න නම් එයාට ගුණ තියෙන්න ඕනේ 12 22ක් සම්පූර්ණ වෙලා. මොනවද ගුණ? මුලින්ම සරණතිපට්ඨානෙ වැඩිලා තියෙන්න ඕනේ. දෙවනෝ තියෙන්න ඕනේ. ආන්න බලන්න දැන් මෙතන යෝනිසෝ මනසිකාරය. මේ දෙක තියෙනවනම් යෝනිසෝ මනසිකාරය. ඊගාවට තව තියෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරගන්න නැතුව දැක්කු හරි දැකගත්තේ හරි දැක්ම. ඒකට කියනවා සතර ඉද්ධිපාද. තේරුණානේ? ඔය තුනම ආපුවම කීයද? 12යි. සතරතිපට්ඨානෙ කර්ම හතරයි. සතර නම් ප්‍රධාන වීර්ය කරුණු හතරයි සතර ඉරිදිපාද හතරයි 12යි. ඊට පස්සේ යාළඟ තියෙන්න ඕනේ තව පංච ඉන්ද්‍රිය දියුණු වෙන්න ඕනේ ඒවා වඩලා පංච බල දියුණු වෙන්න ඕනේ. ඒතර 5යි 10යි. එහෙනම් කීයද? එතකොට මේ කියන්නේ 37 බෝධිපාක්ෂික ධර්ම නේද? 37 බෝධිපාක්ෂික ධර්ම වලින් ඔන්නේ කරුණු 22 තියෙන කෙනාට ඊගාවට එන්නේ මොකද්ද? ඔව් ඊගාට තව තියෙනවා 22 නෙවෙයි තව උන්නේ මේක 29ක් තියෙනවා සප්ත බෝධ්‍යයන් ගත්තොත් එතකොට එතන 7යි 29 මෙන්න මේ 29 ත්‍රිවිධයේ කෙනාට 30 වෙනි කරුණ විදිහට එන්නේ සම්මාදිට්ඨිය. තේරෙනවද? ඔන්න දර්ශනේ පහළ වෙන තැන නිකන් මැජික් හොයාගෙන යන්න එපා. අසුතුතවත් පුතඥ වෙලා මිනිස්සුන්ට අහුවෙලා බොරු කරන්න යන්න එපා. බුදුහාමුදුරනේ ධර්මයේ දැනගෙන යන්න. එතකොට ඒ බොරු කියන එක බොරු කියලා දැනගනි. ඇත්ත කියන එක නෑ ඇත්ත කියන දේ. එහෙනම් බොරුකාරයාට අහු වෙනවා. ඇත්ත කියන මිනිහා එළවලුද? තේරෙන්නේ? එතකොට ඒ වගේ වෙලා ඔයගොල්ලන්ට මේ සත්‍යෙත් නෙවෙයි යන්න වෙන්නේ. අර සත්‍යයෙන් සුරසියන් සුන්දරම් ලබා ගන්න තමයි යන්න වෙන්නේ. චතුරාර්ය සත්‍ය ලබා ගන්න යන්න වෙන්නේ. තේරුණානේ? චතුරාර්ය සත්‍ය ලැබෙන විදිහ තමයි බුදුහාමුදුරෝ පැහැදිලිව ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ කරුණු 29 තියෙනවා. තේරුණානේ? ඔන්නේ කරුණු 29 පිළිච්ච තැනක පහළ වෙන්නේ දර්ශනය. එහෙම නැතු ඔයගොල්ලන්ට මේ තියෙන උපාදීයට දර්ශනයක් පහළ කරගන්නත් බෑ. ගැහෙන කොමට දර්ශනයක් පහළ කරගන්නත් බෑ. දීපු දාන ටිකටත් බෑ. පූජ කරපු අටපිරිකර රෝගයටත් බෑ. මෙන්න මේ ගුණ ටික තියෙන්නේ. හැබැයි අර ඔක්කොම දාන දීපු අය දිල් ගත්තේ වයි නැතුව මේ ටික පුරුදු කරන්න බෑ. ඒක හින්දා ඒවත් කරන්න ඕනේ. තේරුණානේ? එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකේ පුරුදු වෙන්නේ ඔන්නේ ගුණ 29. ඔය 29 පුරුදු වුණොත් එතන දර්ශනයක් ලබා ගන්න පුළුවන්. දර්ශනේ පහළ වේවි. වෙන දර්ශනයක් පහළ වුණාට ඒක බුදුහාමුදුරුවන්ගේ දර්ශනයක් නෙමෙයි. එහෙම කියන අයගේ දර්ශනයක්. ඒක සත්‍යයක් නෙමෙයි විකාරයක්. දිග ප්‍රශ්නය මේක තියෙනවා. කියවනකොටම ඉතුරු කාලේ ඉවරයි දන්නේ නැහැ. කියවන අහගෙන ඉන්නක බලන්න. ගරු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සී සද්ධර්මයේ පෙන්වා ඇති පරිදි අපිට ආයතන හයක් තිබෙනවා. ඒක ඇත්ත. සී සද්ධර්මයේ හරි කොහේ හරි බුදුහාමුදුරගේ ධර්මයේ ආයතන හයක් තියෙනවා කියන එක ඇත්ත. එක් ක්ෂණයකදී ක්‍රියාත්මක වන්නේ ඉන්න එක් ආයතනයක් පමණි. ඒකත් ඇත්ත. කියන්නේ බොරු නෙවෙයි කියන්නේ. මම පැහැදිලි කරගැනීමට බලාපොරොත්තු වන්නේ චක්කායතනය පිළිබඳවයි. ඒකත් ඇත්ත. මොකද අපිට උපන්දා ඉඳලා මේ ලෝකේ කර්ම ධර්මා සංසාරය හදලා තියෙන්නේ මේ ආයතනයේ මුල් වෙලා තමයි. ඒකින්ද මේකමයි ඉගෙන ගන්නත් ඕනේ. අපි අසාති වෙනා චක්කුංච පටිච්ච රූපෙන්ද උපජ්ජති චක්කු විඥාන කියලා. එය පුළුල් ලෙස විග්‍රහ කරොත් මම අදහස් කරන්නේ මෙයයි. බාහිර පවතින රූපයක හැඩතල සහ වර්ණ අනුව අපගේ ඇසෙහි චක්කු ප්‍රසාදයේ ඊට සාපේක්ෂව වර්ණ සටහනක් ඇති වෙනවා. ඒ සමගම පෙර පසු නොවි ඒෂණයේ ඇසත් රූපයක් චක්කු විඥානයක් හට ගන්නවා. මේ අවස්ථාවේ කෙලෙස් නැති බව අසා තිබෙනවා. මොකද්ද මේ මේ ඒ කොටක් බලන්න ඕනේ මේ මේ ගෞතම බුදුහාමරගේ ධර්මයේ නෙවෙයිවත් කියෙන්න පුළුවන් ඒකයි දැන් ඒ ඇසනේ අසත් රූපය චක්ක විඥානයත් හට ගන්නවා මේ අවස්ථාවේ කෙලෙස් නැති බව අසා තිබෙනවා මෙය කිව නොහැකි වේගයෙන් සිදුවෙන ක්‍රියාවලිය කොයි ගැටලුවන්නේ අසත් රූපය චක්ක විඥානයත් හට ගන්නවත් සමගම මන ආයතනෙන් ඒසෙනෙහි හටගත් වර්ණ රූපයට අනුව අප විසින් එය භාවිතා කර ඇති වචන සියල්ලම මතක් කර දෙනවා. ඒ අනුව සතේ කුජලයක් හෝ බාහිර ද්‍රව්‍යයක් පිළිබඳ සංස්කාර ටිකක් ගොඩනැගෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මට පහදා ගැනීමට අවශ්‍ය යම් කුජලයේගේ ඇසට රූපයක් පෙනෙන විට ඔහු සිහි කරනවා බාහිර රූපයක වර්ණ සටහනට අනුව ඇසේත් වර්ණ සටහනක් ඇති වී ඒසෙනෙහි මන ආයතනයෙන් සත්‍යයේ කුජලයේ බස් එකක් ගයක් ගහක් ආදී වශයෙන් මතක් කර ගැනීම සිදු වුණා කියලා. ඒ අනුව වර්ණ සටහන් දැක්කා හැර පෙර සටහන් සඳහන් කළ දේවල් මන ආයතනයෙන් ඇති කරන ලද සිතුවිලි ටිකක් යයි මෙනෙහි කිරීමට පුරුදු වීම තුළින් කෙලෙස් දුර් වී සම්මාදිට්ඨියට පැමිණිය හැකිදයි පහදා දෙන්නේ. ඍජුවම කියන්න පුළුවන් සම්මාදිට්ඨියට පැමිණෙන්න බෑ. තේරෙනවද? කෙටිම උත්තරේ බෑ. බෑ කියන්නේ මොකද? සම්මාදිට්ඨියට පැමිණෙන්න විදි බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා. මේක කවුරු හරි හදාගත්ත දිට්ඨියකට යන්න ක්‍රමයක්. ඒක චතුරාර්ය සත්‍ය නෙවෙයි. තේරෙනවද? ඒක සමහර විට අර වෛද්‍ය විද්‍යාලේ ලැබෙන දිට්ඨිය වෙන්න පුළුවන්. ඇහැ ගැන පරීක්ෂණ කරන්නේ, මේ ශරීරය ගැන පරීක්ෂණ කරන්නේ කවුද? තෝයි පරීක්ෂණ කරලා නෙමෙයිද මේ වෛද්‍ය විද්‍යාව මෙච්චර කල් දියුණුවේ? ඇහැට ගැටෙන එක පේනවා. පෙන්වන වාසියේ මොකක්ද එකක් වෙනවා ඇතුළේ. ඒ පේන්න නම් මෙන්න මේ ප්‍රසාද රූපයක් තියෙන්න ඕනේ. ඒව හොය හොයා ඔය කාච දම දම කරන්නේ ඔය ටිකම නේද? මොළේට මෙහෙම ස්නායයක් යනවා. ඕක දුර්වල වුණොත් මොකවා වෙන්නේ නැහැ. එතනින් පස්සේ නම් කරන්න දෙයක් නැහැ. ආ මේ ආඥාමේ පේන්නේ නැතුව ඉන්න ඕනේ කියලා කියන්නේ ඕකම නෙමෙයිද? මේවා කියලා නැහැ. මේවෙන් නෙවෙයි සත්‍යය. සත්‍යයට යන මාර්ග නෙවෙයි මේ. තේරුණා නේද? මේවා අපි තුල මේ සංසාරයේ සත්‍යය, පුජ්‍යලයා වැරදි ලෙස අර්ථකථන කරලා ඒ වැරදි අර්ථකථනය උදාහා හරහා යා චින්තන මාත්‍ර රූප හදන ක්‍රමවේදයක් විතරයි. මේවට කියන්නේ විඥානවාදී. විඥාණයෙන් මේවා හොයන. එතකොට අවසානයේ හිර වෙන තනක් වෙනවා. හිර වෙන්නේ කොහෙද? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සත්‍යයක් මිනිස්සේ සංසාර විමුක්තියට යන්න සම්මාදිට්ඨිය ලබන්න නම් ආහාර හතරක් නිරුද්ධ වෙන්න ඕනේ. ආහාර පරයය. මොනවද ආහාර හතර? කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර. තා දැන් මෙතන මේ හිර වෙන්නේ මෙයාට මේව ගැන කල්පනා කරලා කබලින්කාර ආහාර නිරුද්ධ වෙලා ඉන්න නිහිටි තැන් නැතුව හිටියට පැය ගණන් වරු ගන්න මේව ගැන හිතනකොට ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. තේරුණානේ? ඒකත් හරියට ටෙලි නාට්‍යයකට රහ වැටිච්ච කෙනා ඒක බලනවා වගේම ඉන්නේ තැන දන්නේ නැහැ. ඇයි ඒ වගේ මේක තර්කයේ හදන එක වටේ? තේරුණානේ? ඒ කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා ප්‍රබල වෙච්ච මේ මෙන්න මේ වගේ දර්ශන හදපු මනෝ සංචේතන ආහාරය. එතකොට මනෝ සංජේතන ආහාරය ප්‍රබල කරගෙන මේ වගේ ඒවා කරගෙන එයාට පුළුවන් තව ස්පර්ශ ආහාරයක් නිරුද්ධ කරගන්න. ඒ කියන්නේ මොකද්ද? ඇහෙන ඒවා ගණන් ගන්න නැහැ, පේන ඒවා ගණන් ගන්න නැහැ. එහෙම හිටියෙ. ඔයගොල්ලන්ට නිකනුත් ඉන්න පුළුවන් නේද? මැච් පිස්සුව තියෙන අයට මැච් එකක් දැක්කම ඇහෙන්නේ නැහැ වෙනුත්. දැන් ස්පර්ශ ආහාරයෙන් එක ඉන්ද්‍රියයි වැඩ. දැන් මේ මොකද්ද වැඩ කරන ඉන්ද්‍රිය? හදාගත්තේ මනෝ රූපෝලින් මේකට චිත්‍ර අඳිනවා. මනෝ රූප මෙහෙමයි වෙන්නේ, මෙන්න මෙහෙමයි චක්කුඤ්ජ පටිච්ච වෙන්නේ, මෙහෙමයි මේකේ විඥානය පහළ වෙන්නේ. මේවට මනෝ රූපන්දන. තේරුණා නේද? මෙහෙම දෙයකින් සත්‍යයට යන්න බෑ. මේ විඥාන ආහාරය නෙවෙයි මනෝ සංචේතන ආහාරෙන් කොටු වෙනවා මේ. තේරුණා නේද? මනෝ සංචේතන ආහාරෙන් නිරුද්ධ වෙන්නේ නැහැ මේ ක්‍රමයට. බුදුහාමුදුරුව පෙන්වන්නේ ඒකායන මාර්ගයේ තියෙන සත්‍යයට යන්න. ඉතින් ඒක නැතුව මොකටද මේ විකාර ගන්න? මේ විකාර වලින් යන්නේ කවුරු කියලාද කියලා බුදුහාමුදුරු දේශනා කළා නේ. ඒකායන ක්‍රමයේ තියෙන්නේ මේ සත්‍ය කරන්නේ. එතකොට වෙන ක්‍රම කවුරු හරි කියනවා නම් ඒවා බුදුහාමුදුරන්ගේ සත්‍ය නෙමෙයි. ඒ පුජ්‍යලේ හදාගත්ත සත්‍ය, ඒ චතුරාර්ය සත්‍ය නෙමෙයි. තේරුණානේ? මේ නිකන් හරි මේ වෛද්‍ය විද්‍යාවෙන් වගේ එකක් මේ කියන්නේ. මේ මෙව ගොඩක් තියෙනවා. අපෝ හරියට තියෙනවා. කෙලවරක් නැහැ දැන් ලංකාවේ. මේ ලංකාවේමයි වැඩි මේ. අනිත් බුරුම තායිලන්ත වල මෙච්චර විකාර කරන්නේ නැහැ මේවට. මෙහෙම ඒවා අනුගමනය කරගන්නේ නැහැ. මොකද පැහැදිලි විපස්සනා ගුරුවරු ඉන්නවා, සමත ගුරුවරු ඉන්නවා. ඒතර භාවනා ක්‍රම කියන ඒවා දන්නේ. ඒකෙන් ප්‍රශ්න විසඳෙනවා. නෑ මෙහෙමයි. දැන් කාට හරි ඔව් පංච උපාදාන කන්ද ඇහෙන් හැදෙන්නේ ඔහොම නෙමෙයි. මම දැක්කා කිව්වා නම් පංචස්කන්ධය හැදිලා උපාදාන වෙලා ඉවරයි. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකො. මේ බණ ඇහෙනවද? මේ බණද බල්ලෙක් බුරනවද? බණ. එහෙනම් බණ කියලා වෙන් කරගන්න පුළුවන් නේද? එහෙනම් ඔයගොල්ලන්ට ඇහුරා නේද? එහෙනම් බණ අහලා තමයි දැන් උපාදාන කරන්නේ වෙන කොහොමද? දැන් ඔයගොල්ලෝ 아무ත දෙයක් කරන්නේ නැහැ. බණ අහලා මගේ මම මේ කියන බණ අහලා ඒක කණෙන් උපාදාන කරගෙන ඒකෙන් භවයක් හදනවා. භවය කියන්නේ පැවැත්ම. දැන් බණ අහමින් ඉන්නවා. දිගටම දිගටම ඇදුවොත් දැන් පය දෙකක් තිස්සේ බණ ඇහුවා. භවේ බණ ඇහෙනවා. තේරුණානේ? දැන් බුදුහාමුදුරන්ට ඕනේ නැහැ ඔගේ යාන්ත්‍රණ හොයලා කපලා කොටලා මේගේ මේ යාන්ත්‍රික පැත්තක් හොයන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ඔක්කොම ටික උපාදානයෙන් වෙන්නේ නෝ. කරන්න තියෙන්නේ උපාදානය නවත්තන එකයි. උපාදානය නවත්තන්න අර වගේ විඤ්ඤාත්‍රමාත්ත හෝ මනෝ සංචේතන ආහාර හැදුවා කියලා උපාදානය නවතින්නේ නැහැ. තව උපාදානයක්. ඒක උපාදාන වෙන එකයි ආහාර කියන්නේ. මනසෙන් හදන විකාරය මනෝ සංචේතන හරහා උපාදාන වීමක්. වෙන්කිරීම නැමැති දෙයින් උපාදාන මොනවා හරි දෙයක් කරනවාද, හිතනවාද, කල්පනා කරනවාද, එන විඤ්ඤාණ ආහාර හරහා උපාදාන ඇති කෙරේ. ඕවා කර කර ජීවත් වෙන්නක අවුරුදු 100 ගන්න මොකද වෙන්නේ කියලා බලන්න. මෙච්චර කල් මෙච්චර යහපතක් ඉදි කියලා බලන්න. කරේ මේකනේ මොකක්ද? අවසානයේ හීස් ගොඩ. කියනවානේ වෙනද තියෙන්නේ මේ වැ නිකන් අර අර රක්ත්‍යාධිකාරණ වගේ හිතන්නේ ඒවා නෙමෙයි වෙන වෙන ඒවා. වෙන වෙන ඒගොල්ලන්ට වටින දේවා, රක්කු බොන විදිය, සත්තු මරණ විදිය, හොරකම් කරන විදිය ඒගොල්ලෝ හිතන්නේ මොනවද? ඒගොල්ලෝ උපාදාන කරන්නේ ත්‍රිපිටකය. ඔච්චරයි විදිහ. බුදුහාමුදුරුවෝ කියනවා ඕකටම ධර්මයේ සර්පේ. හරියට ගියොත් දිනනවා නැත්නම් අපා. එගින්න මේක අනුමත කරන්න බෑ. මෙතන සත්‍යයට යන ගමනක් නෙවෙයි තියෙන්නේ. මනෝ සංචේතන ආහාර වල කොටු වෙන තැන හිර වෙනවා. එතනින් එහාට යන්න බෑ මෙයාට. මේ කොච්චර දිනු කරා යන්න බෑ. ඒකකින්ද බුදුහාමුදුරුවෝ කියපු වචනේ පිළිගන්න ඕනේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට යන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ. ඒක ඒකායන මාර්ගය. සීල සමාධි ප්‍රත්‍ය. මේ යන්නේ ප්‍රඥා සීල තමයි. මේක පටන් ගත්තේ තැනම වැරදි. තේරුණානේ? මේ වැරද්ද කරමින් සත්‍ය කරා යන්න බෑ පාට. ඒක ඒ බොරුව කරන්න එපා. තේරුම් අරගන්න ධර්ම. මේක මේ 21 වෙනි සියවසේ රෝගය. එච්චර. මේකේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. බෝහන්සේගේ උපදේශ අනුගමනය කරමින් සක්මන් භාවනාව නිතර වැඩි වීම සිදු කළාය. ඉතාමත් හොඳින් ප්‍රත්‍යක්ෂ උනා වෙන්න ඕනේ. හිත එකම අරමුණක තබා ගැනීමට ඒ ඉතාමත් ප්‍රයෝජනවත් වුණා. නමුත් වාඩි වෙලා භාවනා සමතේකින් ආරම්භ කරලා කුෂ්ම ආස්වාස ප්‍රාස්වාස ඉතා හොමින් අවධානයක සිටමින් භාවනා කරගෙන යද්දී දැන් පවත්තන් පැය භාගකින් එක පැය භාගකින් පමණ එක ක්ෂණයකින් භාවනාව නවත්තන්න අපහසුයක් දැනෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආධුනික නිසාද? නමුත් ටික වේලාවක් ගත කරලා දැන් භාවනාව නවත්තන්න යනවා කියලා හිතලා ඒ කියන සිතවිල්ලට පැමිණ එය කළ හැකිය. ඒ කියන්නේ එකපාරට දැන් හඳන්නේ ධර්මයක් නෑ මෙතන තියෙන්නේ. පැහැදිලි නෑ මට දැන් මේ කියන කෙනා මම හිතන කියන්නේ භාවනා කරනවා නවත්ත ගන්න බෑ කියලා. කෑබාගේ ඒක කොච්චර හොඳද? දැන් මේක කියන්න දෙයක් නෑ. තේරෙනවද? නවත්ත ගන්න බැරි භාවනාවක් තමයි සංසාර විමුක්තිය. දැන් භාවනාව නැවැත්තුවොත් මොකද වෙන්නේ? උපාදානයට පාර කැපෙනවා දිගටම. දැන් භාවනාවේදී උපාදානය නැති වෙනව නෙවෙයි ආධුනිකයයි. නමුත් භාවනාවේදී වෙන්නේ මොකද්ද? උපාදානය නැති තැනකට යන්න පාර කපා ගන්න. ඉතින් මේක නවත්ත ගන්න බැරි නම් හොඳයි. ආය අමුතුවෙන් බ්‍රේක් ගහන්න යන්න එපා. තේරුණා නේද? මේ ඇතර මේ භාවනාවේ දියුණුවා තව තව වැඩි කර ගන්න. සමහර විට මේ මෙහෙම වෙන්න පුළුවන්. ඉස්සර හොඳට භාවනා කරපු කෙනෙකුට ඒක මම මේ ගා භාවනා කරන අය ඉන්න හින්දා කියනවා. කරපු කෙනෙකුට සමහර විට පහ වෙනකොට ඉඳගෙන භාවනා කරන එක මහා කම්මැලි වැඩක් වෙන්න පුළුවන්. එයා වහම නැගිටලා සක්මන් කරන්න. වෙන තැනක සාමාන්‍ය විදිහට ඉඳ ගන්න එපා. පුටු උඩ වාඩි වෙලා ඇඳන් උඩ ඇල වෙලා වෙන වෙනම භාවනා පුරුදු කරන්න. තේරුණා නේද? අර වගේ නීරස තැනක භාවනා කරන්න යන්න එපා. පසු කාලීනව එහෙම තත්ත්වයක් එයි. ඒ තැනදී එහෙම කරන්න. දැන් මේ කියන කෙනාගේ ප්‍රශ්නයක් නැහැ. මේක දිනුවොත් දිනකට පැය දෙක තුනක් භාවනා කරමි. භාවනා දිලා ලද අත්දැකීමක් පිළිබඳව විමසමි. දිනක නව සීවිතයක භාවනා වැඩි වෙමි. මගේ සිරුර කළු හුණු බවට පත්විය ගිය විට සිතට කිම්පසුව හිස් ගතියක් දැනුනේ. එම ස්ථානයේට සිසිල් සුළඟ නිසා සුඛ වේදනාවක් දැනුනේ. සුළඟ නැති විට අවුරස්නේ නිසා දුක් වේදනාවක් දැනුණත් මේ වේදනා දෙක මාරුවට පැයක් පමණ සිට පිට යාමට නොදී මෙනෙහි කළෙමි. කය හොඳින් දැනී ගියේ. සුළු වේලාවකින් සිටද සැනයකට දෙහෙකට නැති විය. නැවත සිට විඥානයේ දැනුණු විට විශාල සතුටක් ලැබුණේ. මේ මොහොත ඉතා ආකර්ෂණීය විය. පසුව පැයක් පමණ එලෙස සිටියෙමි. ඇත්වලින් කඳුළු ගැලී කය සැහැල්ලුවේ. නමුත් මේ අවස්ථාව නැවත උදා කරගත නොහැකි විය. මේ නැවත ඇති කරගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මෙච්චර වටින දෙයක්ද ඒක? ආයේ ඇති කරගන්න ඕන කියන්නේ? මෙහෙමයි, මෙයා මේ නව සීවිතයක ගැන භාවනා කරා නම් මතක තියාගන්න මේ භාවනාව මෙයා උපදෙස් ගන්න ඕනේ. හරියටන්ට යන යන්න ඕනේ. දැන් මේ භාවනාවේ මිනි මෙනෙහි කිරීම සමත භාවනාවක්ද විදර්ශනා භාවනාවක්ද? ඉස්සෙල්ලා ඒක පිරිසිදු කරගන්න. ඈ සමත භාවනාව. මොකද සමත භාවනාවක් කියන්නේ? සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මේ නාමයෙන්. මේ නාමයෙන්ම තියෙනවා නේද සමත කමඨාන් 40. එහෙනම් මලක මිනි කියන්නේ මෙනෙහි කිරීම සමත භාවනාව. දැන් මෙයා මේ කියන එක ඇත්ත නම් මේ කියන එක සත්‍ය නම් අනික් අයටත් දැනගන්න මම කියන්නම්. මේ දැනෙන තැන එයා කුසලස්ස උපසම්පදා ගුණයේ තිබිච්ච තැන. තේරුණානේ? දැන් ආයේ මේ මිනිකුණ හොයන්න එපා යා. තේරුණානේ? මිනිකුණ හරහා මේක හොයන්න යන්නත් එපා. දැන් කරන්න ඕනේ දැන් සචිත්ත පරියෝධපණන් වෙන්න. දැන් ඔන්න සෘතවත් ආර්ය ශ්‍රාවක ගුණ වලින් දෙකක් තිබිච්ච තැනක් මේ. තුන්වෙනි ගුණයට යන්න තැන. සතර අධිපත්තාණයට යන්න ඕනේ තැන. දැන් වෙනකන් හිතේ මොකද්ද? සමත භාවනාව. තේරුණානේ? සමත භාවනාවෙන් එයාට සිත තැම්පත් වීම ප්‍රමාණවත් වෙච්ච තැන මේ. මේක පුරුදු කිරීම මේ දක්වා ගියාම ඇති. ඔන්න සම්ධියක් දුන්නා. ඒ සම්ධිය දැන් ආයෙ එක ගැන හිතන්න එපා. ඕන්න මේ භාවනාව විනාඩි 5ක් විතර මෙනෙහි කරන්න ඉස්සර පුරුද්දට කරලා මේ කය ගැන, ශරීරය ගැන අවධානයෙන් ඉන්න. ශරීරයට දැනෙන්නේ තේරුණානේද? ශරීරයට දැනෙන්නේ වගේ එක පැහැදිලි වේවි ලබන සති වෙනකොට අපි පත්‍රිකාවක් දෙනවා. කොහොමද මේ භාවනාව හැමෝම කරන්නේ? පොදුවේ කරන්නේ කොහොමද කියලා. ඒ ගැන අවධානයෙන් ඉන්න. එතකොට එයාට පුළුවන් සචිත්ත පරියෝධපණම් වෙන්න. ඒ ශික්ෂාවට යන්න, ප්‍රඥා ශික්ෂාවට යන්න. ওই ප්‍රඥා ශික්ෂාව නෙවෙයි, ওই සමාධි ශික්ෂාව. තේරුණානේද? නැතුව තමන්ගේ මත හදාගෙන විවිධ දේවල් හදාගෙන ඉන්න එපා. ඊට එහා දියුණු කරගන්න බෑ. ඔය දියුණු තේරුණානේද? ඔය தත්ත්වේ ගත්ත එක දියුණුවක්. එයාට තව පොඩ්ඩයි තියෙන්නේ හරියට සත්‍යත්ව පරියෝධපණම් වෙන්නේ ඉගෙන ගන්න. ලබන හති වෙනකොට ඒක පැහැදිලි වෙවි හොඳට. එතකොට අහස් ප්‍රශ්න වලින් තව එකක් තියෙනවා. වම් පායේ පොළවේ ගැටි, දකුණු පායේ එසවීමේ දකුණු පායේ ඇඟිලි කොටස පොළවේ ගැටි තිබේ. දකුණු පාය ඔසවා සම්පූර්ණයෙන්ම පොළවේ ගැටීම සිහියෙන් දැනීමට පෙර දකුණු පායේ කොටස් ගැටීම, පාය එසවීම ආදිය මගහැරිය හැකිද? මේක බලෙන් කරන්න යන්න එපා. මේ මෙතන මේ පාද ගැන අවධානයෙන් ඉන්න කියන එක පරේෂණයක් නෙවෙයි. ඒ පොළොවයි කකුලයි හැපුණම් මොකද වෙන්නේ කියලා හොයන රිසර්ච් එකක් කරගන්න එපා. ඒකේ දත්ත ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරුවෝ වෙන උපක්‍රමයක් මේ යොදන්න. තේරුණා නේද? නැතුව මේ පොළොවයි කකුලයි හැපුණම් මොකද වෙන්නේ කියලා එක හොයන එක නෙවෙයි මේ අවශ්‍ය වෙන්නේ. හැපෙන විදිය හොයන එකක් නෙවෙයි ඕනේ වෙන්නේ. ඔයගොල්ලන්ගේ විසිරිලා තියෙන සිහිය එක තැනකට ගන්නයි. තේරුණානේ? එක තැනකට ගන්න උපක්‍රමයක් විතරයි මේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ අලුත් දෙයක් හෙව්වොත් නීවරණ වලින් තමයි හොයන්න තියෙන්නේ. නීවරණ නැති දැනක අලුත් දෙයක් නැහැ. තේරුණානේ? එතකොට අපිටත් දැන් මේ ලෝකේ අපි දියුණුවයි කියනවා. දියුණුවනේ කොහොමද? අලුත් දේවල් හොයලා. අද හොයපු නැති දෙයක් හෙට හොයනවා. අද උදේ හොයපු නැති දෙයක් අවශ්‍ය වෙනකොට හොයනවා. කවුද හොයන්නේ? මිනිස්සු. මනුෂ්‍යයන්ට මොන බලයකින්ද හොයන්නේ? නීවරණ බලයක. නීවරණ නැත්නම් හොයා බැලීමක් නැහැ. අලුත් නිෂ්පාදනයක් නැහැ. තේරුණා නේද? එතකොට දැන් මේකේ පරිශ්‍රණයක් කරන්න ගියාම මොකද වෙන්නේ? නීවරණ වලට ඔයගොල්ලෝ අඬ ගහනවා විපස්සනා භාවනාවකට. පරිශ්‍රණයපා බුදුහාමුදුරන්ට ඕනේ මොහොතේ සතිය පවත්වාගෙන පුරුදු වීම විතරයි. නීවරණ වලට උන් හිටි තැන් නැති කරන්න දීපේක නීවරණ වලට අඬ ගහන්න යන්න එපා. පරිශ්‍රණය තුළ නීවරණ එන්නේ. එතකොට ඔයගොල්ලන්ට පොදුවේ පොදුමේ වියයි නීවරණ වලින් පරිශ්‍රණයක් කරනවා කියන්නේ. නීවරණ තියෙන්නේ මනුස්සයන්ට. නීවරණ නැති සත්ත්වයේ ළඟ පරිශ්‍රණ නැහැ. නීවරණ අඩු වෙන්නත් නැහැ. නීවරණ වැඩි වෙන්නත් නැහැ. හරි පොදුමයි. මේ මැද තියෙනකොට තමයි මේ ඔක්කොම කරදර ටික තියෙන්නේ. මධ්‍යස්ථ නීවරණ තියෙනවා. දැන් ඔයගොල්ලන්ට වැඩි නීවරණ දුර්වලයි දෙවියන්ට. දෙවියන්ගේ පරිශ්‍රණ නැහැ. තේරුණානේ? ඒකේ ප්‍රතිඵල මොකද්ද? දෙවියන්ගේ නැහැ. මේ මල් වතු හදන ඒවා මොකක්වත් නැහැ. අලුත් ජීවල් නිෂ්පාදනයේ නැහැ. ප්ලෑන් අඳින ඒවා නැහැ. තේරුණානේ? ඒක හින්දා දැන් දිවි ලෝකයේ තියෙන ෆුඩ් සිටි තියෙද නැහැ. ඉස්කිරිතාල තියෙද නැහැ. චැනල් කරන තැන් තියෙද නැහැ. ඔව් ඔක්කොම දීන්නේ කොහෙද? පරේෂණයක් තියෙන තැන. නීවරණ තියෙන තැන. දැන් නීවරණ අඩුයිනේ දෙවියන්ට බ්‍රහ්මයන්ට මෙලෝ නීවරණයක් නැහැ. මොකක්වත්. කොච්චර දුරද කියනවා නම් නීවරණ දෙනොත් තමයි ගැහැණු පිරිමි තමයි හරි තියෙන්නේ. ඔයගොල්ලන් නිකන් ලැබුණනේ මේ ගැහැණු තමයි පිරිමිකම්. සවා දුන්නේ නීවරණ. දැන් නීවරණ නැතුණා ගැහණු කමක් නැහැ පිරිමි කමක් නැහැ බ්‍රාහ්මයාගේ තියෙන ගැහණු පිරිමි දෙන්නේ නැහැ. තේරුණාද? නීවරණ නැතුණා හොඟයි ජාති නැති වෙන්නේ. අපිට තියෙන්නේ අපිට නීවරණ ලබා දීපු දෙයට අපි ගිජුණා. නීවරණ යටපත් වෙනවට අපි කැමති වෙයිද? කුසලස්ස උපසම්පදා වෙන්න බැරි හේතුව ඒකයි. මේ ඔක්කොම සම්පත් එක කවුද දුන්නේ? නීවරණ. තේරුණානේ නීවරණ නැති දැනග මේව නැහැ. මේ සංකල්පවත් නැහැ. මේ මනසවත් නැහැ. මනස්පතින් මේවා ගිලිහි. ඉතින් ඔය මනස්පතින් මේ ටික ගිලිහෙනවා නීවරණ ලබා දීපු ටික ගිලිහෙනවට අපි කැමති නැහැ. ඒක හින්දා අපිට නීවරණම ඕනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා සක්මන් කරනකොට පාද ගැන අවධානයෙන් ඉඳ ඒ අවධානයෙන් ඉන්න එක පරිශන කරන්න යන්න අපිට ඕනේ. මොකද අන්න නීවරණ වලට ඒක උදව්වා. එයා හයියක් බලයක් දෙනවා එහෙම ඒවා කරන්න ගියොත්. වෙනද සක්මන් කරන්න බැරි මිනිහට සක්මන් කර හැකි පරිශනයක් තියෙනවා. දැන් නිකම්ම සක්මන් කරනකොට ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇඳුමක් ගැන. ඒක ලොකු වෙනවා. අර බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍යයට වැටි. එතකොට මොකද වෙන්නේ? ආය නීවරණ වලට බලය දෙනවා. ඉතින් ඔහොම ඔහොම කාලයක් ඔයගොල්ලන්ගේ තියෙන නැහැදිච්චකම අඩු වෙනකම් මේ භාවනා පුරුදු විය යුතුයි. තේරුණා නේද? නිකන් බොරුවට ලකුණු දාගන්න එපා අපි හැදිච්ච මිනිස්සු කියලා. නැහැදිච්චකමයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ. ඔය නැහැදිච්චකම නැති වෙච්ච දවස සබ්බ පවස්සා කරනන් වෙලා කුසලස්ස උපසම්පදා වෙයි. නීවරණ යටපත් වෙනවා. එහෙනම් අපේ නැහැදිච්චකම කියන තරමක් තියෙන නීවරණ එක්කයි. තේරුණානේ නීවරණ යටපත් වෙච්ච දැන හැදිච්චික වම්මයි තියෙන්නේ. ඒකට කියනවා ප්‍රභාස්වර සිතක් තියෙනවා. එහෙනම් නැහැදිච්ච සිත තමයි ප්‍රසන්න සිතයි දුස්සි සිතයි. දැන් තියෙන්නේ අපිට ඒකයි. නීවරණ වලින් පෝෂණය කරන්නේ මේ සිත් දෙක. සිතේ ස්වરૂප දෙක ප්‍රසන්න භාවයයි දුස්සි භාවයයි පෝෂණය කරන්නේ කවුද? නීවරණ. බුදුහාමුදුරන්ට ඕනේ සත්‍ය කියා දෙන්න. ප්‍රසන්න භාවයේ තිබිලා සත්‍ය කියා දෙන්න බෑ. දුෂ්ටි භාවයේ තිබුණා කොහෙත් නුඹ බෑ. ඉතුරු වෙන්න ඕනේ ප්‍රසන්න ප්‍රභාස්වර භාවය. ඒක තමයි කුසලස්ස උපසම්පදා කියන ගුණය. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒකට යන පාර තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. දැන් වෙලාව දෙකට කාලයි. අපි දෙකට වැඩසටහන නවත්තනවා. දැන් යමක් තව අහන්න තියලා අපිට වෙන දෙයක් කියා දෙන්න බෑ. නමුත් ඔයගොල්ලන් මේ සතිය තුල කළ යුතු දේවල් තියෙනවා ගොඩාක්. හැකි තරම් දුරට ඇවිදින ඒවා අර සතිමත්ව කරන්න පුරුදු වෙන්න. අනිත් භාවනා නැති උනක් කමන්නේ මේ සතිය. තේරුණානේ? මේක අත්හරින්න බෑ. අත්හැරියත් ඔයගොල්ලන්ට මම මේ කියන තැන මේ කියන ඒවා තේරෙන්නේ නෑ. ඉස්සරහට කියන ඒවා තේරුම් ගන්න බැරි වෙයි. ඔයගොල්ලන්ගේ මතේ ලොකු වෙයි. තේරුණානේ? දැනට තියෙන වැරදි දේවල් හෝ වෙනත් මතවාද ප්‍රබල වෙවි. මේ කඩාගෙන යන්නේ කන්නේ ප්‍රායෝගිකව ගියේ නැත්නම් මේ කියන ඒවා ලබා ගන්න ඕන නම් මේක ප්‍රායෝගික විය යුතුයි. හිතලා කල්පනා කරලා තර්ක කරලා ලබා ගන්න බෑ. ඔයගොල්ලෝ ගොඩක් මහන්සි වෙලා තර්ක කරලා ධර්මයේ තේරුම් ගන්න. චතුරාර්ය සත්‍ය එහෙම එකක් නෙවෙයි. මනෝ රූප ඇඳලා මේකේ චතුරාර්ය සත්‍ය ගන්නත් බෑ. තේරෙන සත්‍ය දකින්නත් බෑ. තියෙන එකම එක ක්‍රමය තමයි සීල සමාධි ප්‍රඥා කිව්වේ සබ්බවවසා කරණං කුතලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං කිව්වේ. ඔයිට පිටින් යන්න එපා. අඩුම ගාන ඔයිට පිටින් මෙච්චර කල් ගියත් තවන්නේ මේ සති හත යන්න එපා. තේරුණානේ? යන්න නැතුව බලන්න ඔයගොල්ලන් මේ ධර්මයේ කොච්චර දුරට ගිය හැටිද කියලා. එතකොට ඒක තමයි ප්‍රධාන දේ. ඊට අමතරව ගෙදෙද්දි භාවනා කරනකොට ඔයගොල්ලෝ කැමති මෙච්චර කල් කරපු භාවනාවක් කරන්න. අපි පැහැදිලි කරන්නේ මේදී ආනාපානයම තමයි ඊගාවට. ආනාපාන සති භාවනාවයි සක්මන් භාවනාව විතරයි භාවනා ක්‍රම දෙකක් විදිහට පැහැදිලි කරන්නේ. නමුත් ආනාපාන සති භාවනාව කළ යුතුම නෑ කවුරුත්. හැමෝම කළ යුතු නෑ. මෛත්‍රී භාවනාව හුඟක් කල් කරපු කෙනා ඒ ඇති. තේරුණා නේද? බුදුගුණ භාවනා කරපු කෙනා ඒ ඇති. හැබැයි සක්මන් භාවනාව කරන්න ඕන. අසුභ භාවනා කරපු කෙනා ඒ භාවනාව ඇති. සක්මන් භාවනාව යච්චරන්න. හැමෝම සක්මන් භාවනාව පුරුදු වෙන්න ඕනේ. ආනාපාන සතිය ලබන සතිය අපි පැහැදිලි කරනවා. එතකොට පත්‍රිකාවක දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දීලා ඒගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඒක විපස්සනාවට හරවන්නේ කොහොමද කියලා දැනගන්න. ඒකෙන් මතක තියාගන්න ආනාපාන සති භාවනාව විපස්සනා භාවනාව නෙවෙයි. තේරුණානේ? එතකොට මලමිනී ගැන තියෙන නවසීවිතක භාවනාවත් විපස්සනා නෙවෙයි. ඒක විපස්සනා කියලා නා සතිපට්ඨාන සූත්‍රයේ තිබුණාට ඒක හරියන්නේ නැහැ. තේරුණානේ? මේ ටිකෙන් මුලින් කරලා දෙන්නේ සමත කොටස. ඉතින් ඒකත් හඳුනගන්න. ඒක නිසා ඔයගොල්ලෝ කරපු ඕනම් භාවනාවක් මේ ලේසියෙන් අපිට කායනුපස්සනාවට හරවන්න පුළුවන්. කායනුපස්සනාවට හරවන්නයි ගියා දෙන්නේ. වේදනානුපස්සනාවට හෝ චිත්තානුපස්සනාවට හෝ ධම්මානුපස්සනාවට හරවන්න නෙමෙයි ගියා දෙන්නේ. ඒකෙන් මගෙන් අහන්න එපා අපිට ඕනේ වේදනානුපස්සනාව භාවනාව කරන්න කියලා. ඒක පඬිතකම. බුදුහාමුදුරු පෙන්නන්නේ මොකද්ද? කායනුපස්සනාව කරපුවාම ඇති. ඒක කාලයක් වැඩුවා මොකද වෙන්නේ? ඒක ඇතුලෙන් එන්න ඕනේ වේදනාන, චිත්තාන, ධම්මාන. ඒ ටිකේ තේරණනේ. හදිසි වෙන්න එපා. හදිසි කාර්යයට මොකද වෙන්නේ? පොරොස් කටිය අත දාගන්න බෑ. තේරණනේ. මැරෙන්න කලින් අපි හතරම වඩන්න ඕනේ කියලා හදිසියක් වුණා මොකක්වත් නෑ. එහෙමනේ. දැන් ඉල්ලන්නේ අනේ මට වයසයි අරිකක් කියලා. එහෙමයි පළාත් උපාසකම් වල අහන්නේ. වයසෙ ඉන්න මේ මැරෙන්න කලින් දැන ගන්න. මොකටද දැන්නේ? දැන් කරපිය කරන්නයි තියෙන්නේ. අනික දැනගත්තම අරකට නැතු වෙන විතරයි. තේරුණානේ? නැතු මේ දැනුවත් වෙලා නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. සුළු දැනුවත් වීමකින් බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂාව සම්පූර්ණ වෙයි. ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මෙන්න මේ කාරණා තුන උදයි. හොඳටම මතක තියාගන්න. සත්‍ය ඥාන, කුත්ත්‍ය ඥාන, කෘතඥා. සත්‍ය ඥාන කියන්නේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය හරියට දැනගන්න ඕන විකෘති නොකර. විකෘති අදහස් නැතුව. ඒක දැනගන්නේවත් විතරයි ඒක සුතමේ ඥානයක්. ඒක ප්‍රත්‍යක්ෂ නෙවෙයි. ඒතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ ගාවට කෘත්‍ය, ශික්ෂාව, පුරුදු වෙන්නේ. ඒක කරන්න ඕනේ. ඒක තමයි භාවනාව. අපි කියන භාවනාව සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියන්නේ කෘත්‍ය. දැන් ඔයගොල්ලෝ කරන සක්මන් භාවනාව ඒ කෘත්‍ය තුනම කරන වැඩ. තේරුණානේ? එතකොට ආයේ භාවනාව කෘත්‍ය ඥානය. භාවනා කිරීම පුහුණු. නමුත් කෘත්‍ය ඥානය තනියෙන් තිබිලා කෘතක් වෙන්නේ නැහැ. කෘතක් කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධය. ඒත් ප්‍රත්‍යක්ෂ අවබෝධය වෙන්න තියෙන්න ඕනේ සත්‍ය කෘත්‍ය දෙක සමපාත වෙන්න ඕනේ. සත්‍ය ඥානයේ අඩුවක් තිබිලා කෘත්‍ය ඥානය උඩින්ම තිබුණාත් කෘතක් වෙන්නේ නැහැ. ඒ වගේම කෘත්‍ය ඥානයේ උඩින්ම තිබිලා සත්‍ය ඥානයේ අඩුවක් තිබුණා නම් කෘතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? ඒ අපිට දකින්න හම් වෙන ලෝකේ ලංකාවේම උපන්දා ඉඳලා මරණ කම්ම කරලා තියෙන හතුපත්තාද. නමුත් භාවනාව හරියට කරලා ඇති. හතුපත්තාන භාවනා හරියට කරලා ඇති. නමුත් ලැබිච්ච පුතක් ඥානයක් නැහැ. ඕන තරම් ඇයි? මොකද අඩු. දැන් කෘත්‍ය ඥානය තියෙනවා යාට අඩු මොකද? සත්‍ය නෑ. හරි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දහගෙන නෑ. එයාගේ විකාරයක් හෝ කල්ලියක විකාරයක් හෝ එයා අවුරුදු 60-70 සතිපට්ඨානෙ වැඩසටහන. තේරුණානේ? ඒ කල්ලියක තියෙන එක බුදුහාමුදුරුවන්ගේ සතිපට්ඨානෙ වැඩුවට ලැබෙන්නේ නෑ. ඒකෙන් හින්දා සත්‍ය ඥානයේ අඩුවෙන් එයාට කොච්චර හොඳ කෘත්‍ය ඥානයක් තිබුණා කෘතක් නෑ. තේරුණානේ? අනිත් පැත්තත් මා හරි ඉහළයි. සතිපට්ඨානේ වඩන්නේ මේමයි කියලා දේශන පවත්වලා විවිධ දේවල් කරලා ඒගොල්ලෝ කට්ටියට කරුණු කියනවා. මම නම් දන්නවා පොත් බලලා. මේ සත්‍ය ඥානය. නමුත් කරන භාවනාවක් නැහැ. එයාට මොකද වෙන්නේ? හැමදාම ගියෝකෝ ඉඳලා මිනි පෙට්ටිය ඇතුලේ කිවොල මැරණ එකයි. සතිපට්ඨානේ තමයි කියන්නේ. තේරුණානේ? එතනත් නැහැ කුත්ති ඥානය. මොකද ඒකේ අඩුව? කෘත්‍යයක් නැහැ, ශික්ෂාවක් නැහැ. බොරුවට ගියෝකෝ කියන. තේරුණා නේද? ඒතර සත්‍ය ඒ ශ්‍රුතවත් ආර ශ්‍රාවකෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ත්‍රිකමෝනේ. සත්‍ය ඥානයක් තෝනේ, කෘත්‍ය ඥානයක් පුරුදු වෙන්න ඕනේ. කෘතක් ඥානය අපිට අදාළ නැහැ. ඒක ඉබේ ලැබෙන එක. ඒක ධර්මය. අපිට තියෙන්නේ කෘත්‍ය අඩුපාඩු හදන්න වෙනවා, සත්‍ය ඥානය අඩුපාඩු හදන්න වෙනවා. එතකොට හැකිතරම් දුරට ඔයගොල්ලෝ අන්නේ කාරණා දෙකට විතරක් යොමු වෙන්න බලන්න ඕන. මේ කියාදෙන ඒවා මේ කාරණා දෙකට යොමු වෙලා ඔයගොල්ලන්ට කෘත්‍ය ඥානය සඳහා ගියා දෙන්න යන්නේ තර සබ්බව අපස්සාකරණ වෙන විදිය, කුසලස්ස උපසම්පදා වෙන විදිය, සචිත්ත පරියෝධපන වෙන විදිය. වෙනත් විදියකට කියනවා නම් සීල, සමාධි, ප්‍රඥා වඩන විදිය. තවත් විදියකට කියනවා නම් මේ කාරණා ඔක්කොම අපි කියා දෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන විදිය. තවත් මේක මේ සති හතේදී පැහැදිලි කරනවා. තව විස්තරාත්මක මේ බුදුහාමුදුරු විස්තර කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන විදිය. තේරුණා නේද? එහෙනම් අපිට මේ සති හතේදී කතා කරන්න වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරන්න වෙනවා. මේ භාවනාවට බාධා වෙන පංච නීවරණ ගැන කතා කරන්න වෙනවා. දැනුත් අපිට බාධා කරන්නේ නීවරණමයි. ඒක ලබන ලදී පුළුවන් මොකක් කතා කරනවා. ඊළඟට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කතා කරන්න වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාවේ තියෙන ඔය චතුරාර්ය සත්‍යයයි පංචස්කන්ධයයි ආයතනයි. දැන් ආයතන කිව්වම දැන් අර ආයතන පිළිබඳ ප්‍රශ්නෙකුත් ආවනේ. ඔන්න ඔය මං කියපු උත්තරේ මං කියන්නේ සතිපට්ඨාන ධම්මානුපස්සනාව එක්ක ගලපලා. ඕක බොරුවක් කියන. තේරෙනවනේ? අන්න එතන තියෙනවා ඔය ආයතන වලින් බුදුහාමුදුරන්ට ගන්න ඕන වැඩි. ඒක අපි ධම්මානුපස්සනාව විදිහට අන්තිමට සාකච්ඡා කරමු. එතන චතුරාර්ය සත්‍යයයි ධම්මානුපස්සනාව තියෙනවා. ආයතන ගැනයි, බොජ්ජංග ගැනයි, ඒ වගේම පංචස්කන්ධය ගැන කතා කරා. ඔන්නේ ධර්ම කාරණා ටික සම්පූර්ණ කරලා ධර්ම සුතමේ ඥානයක් ලබා දෙන්න හදනවා මේ වැඩසටහන එක පැත්තකින්. අනිත් පැත්ත ඔයගොල්ලන්ට බාර. මොකද්ද අනිත් පැත්ත? සුත්ති ඥානය ඔයගොල්ලෝ පුහුණුවෙන් ලබන්න ඕනේ. හැබැයි ඒකට ඕනේ අදහස් තොරතුරු ටික දෙනවා. තමන් ගෙදිදි කම්මැල් නැතුව කරන්න. වෙන බහුභූත වෙනදා කරපුවා බහුභූතයක් කියලා දෙන්නව නොකර ඉන්නේ. ඒ බහුභූතය එක්ක මේ ගලපන්න යන්න එපා. තේරුණානේ? එතකොට දියුණුවක් වෙන්න බෑ, පැටලෙයි. දැන් මේ විදිහට සකස ගන්න ඕනේ. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනොත් නම් සාකච්ඡා කරන්න පුළුවන්. මේ විදිහට තියෙන ගැටලු මේ විදිහට බාර දුන්නාම ඒකෙන් හුවක් අයට ප්‍රයෝජනවත් වෙනවා. ඒකම දැන් මම හිතන්නේ අපි දැම්ම දින විදිහට 16 වෙනිදා. මොකද මහත්තයා 16 වෙනිදා දාපේක කරනවා නේද? නැද්ද ડોක්ටර්? දාපේ කරමු. ඒ මෙහෙ දැන් මෙහෙ හිත තෙල් ගෑම තියෙද? අරපැත්තේ දෙකක්. ඔන්න චන්ද විම සීමක් කරන්න ඉන්නේ පිරිස නැන්නම් කර මේ පොගල් මහත්තයා කරන්න කියපු කරන්න කියලා කරම කමන්නේ පෙලක් අයට එන්න බැරි වෙන අය ඇති. ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. ඔව් එන අය අපි 16 වෙනිදා තියෙනවා. එහෙමනම් අපි වැඩසටහන අවසන් කරමු. මේ වෙලාව දක්වා මේ බින්වතුන් විශාල කුසලයක් සිදු කරා. බණ ඇහිීමේ භාවනාවෙන් නම් අත්පත්තරගත්තේ කුසල් අනුමෝදන් කරන්න කෙනෙක් නැහැ. ඒකත් දැනගන්න. උන්කාර අනුමෝදන් කරන්න. අඩු ගන්න ඔයගොල්ලන්ගේ දැන් ගෙදර ඉන්න කෙනෙකුට භාවනාවට අඬ ගැහුවට එනවද කියලා බලන්න. ඒක මනුවට පස්සේ මුණා වේද කාටවත් භාවනා කරු පි. දැන් බැරි නම් මරුණට පස්සේ දැන් තේරෙන්නේ. ඒ කියන්නේ භාවනාවේ කුසල් අනුමෝදන් කිරීමක් නැහැ. නමුත් අපි භාවනාවක් කරන්න මේ වැඩසටහන ගියාට අද ආමිෂ වශයෙන් කරන්නේවා තමයි අනුමෝදන් වෙන්න කැමති කවුරු. දෙවියන්ටත් භාවනාවක් ඕනේ නැහැ. තේරෙන්නේ? බ්‍රහ්මයන්ට භාවනාව ඕනේ. නමුත් භාවනාවෙන් ඒගොල්ලන්ට අපිට වැඩි උපරිමයට ගිහිල්ලා ඒකකින්ද ඕනේ ඇති වෙලා භාවනාව ඇති වෙන. දෙවියන්ට භාවනාව ඕනේ. එන අපි රැස් කරගත්තේ කුසල් මොනවද රැස් කරගන්නේ? කාමාවචර මට්ටමේ රැස් කරගත්තේ කුසල්. ඒව මොනවද? එකක් බණ කියලා මම මේ සිදු කරගත්තේ ඒගොල්ලෝ බණ අහලා. තේරුණානේ? තවය සංග්‍රහ කරලා දාන දීලා. ඒවැයි විශාල කුසලයක් මේ වෙලාවේ ඇති කරගත්තා. අපි දන්නේ නැතුව. ආවේ භාවනාව නමුත් ඒක ඇතුලේ තියෙන්නේ කාමාවචර කුසල් ගොඩක්. දැන් එවැනි සියලුම කුසල් අපි මුලින්ම මේ ස්ථානයේ හරක්ගත්ත ඉෂ්ඨකාමී දෙවිදේවතාන් වහන්සේලා සිහි කරලා ඒ සියලුම දෙවිදේවතාන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් දෙවියන් වාර්ෂණීය බෝධියකින් නිර්වාණ සාන්තිය අත්පත් කරගන්නීවා කියලා සාදුකාරයේ පින් අනුමෝදන් කරමු. ඒක මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් ඔයගොල්ලෝ නමින් ජම්මාන්තරගත වූ සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් පරලෝ ජීවිත සාර්ථක කරගැනීමේ අවසානයේ බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාණ සාන්තියම අත්පත් වේවා කියලා සාදුකාරකින් පින් අනුමෝදන් කරා. අවසානයේදී මේ පින්කම මේ විදිහට සිදු කර ගැනීමට උපකාරී කරා වූ සංවිධානය කරා වූ සෑම දෙනාටම විශේෂයෙන්ම වංශලේ නායක හමුදුරන් වහන්සේගේ සහයෝගය ඒ වගේම උන්වහන්සේගේ දිරිගැන්වීම නැත්නම් මේ වගේ වැඩසටහන් මේ ස්ථානයේ සිදු වෙන්නේ නැහැ. උන්වහන්සේටත් ඒ පන්සලේ වැඩ සිටිනා වූ හමුදුරන් වහන්සේලාටත් ඒ වගේම මේ නානාකාර මහත්මයා ඇතුළු මේ වැඩසටහන සංවිධානය කරන සෑම දෙනාටම කාලයක් තිස්සේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න උපදෙස් දෙන්න නාවු අදත් පැමිණ සිටින්නේ රල් කොග්ගල මහත්මයාටත් අපි සෑම දෙනාටම මෙලොව වශයෙන්ම බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාණ සාන්තිය අත්පත් කර ගැනීමට මේ කුසල් එකසේ හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනම උහුම වැඳගන්න. අභිවාදන සීලිත නිච්ඡං වඩාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම්මලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු. ඒක තියෙනවද?
ශ්‍රද්ධාවත් පින්වත්නි, ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවක් සූදානම් කළා තියෙනවා අපේ පිටින් මෙතනට පැමිණි